හොඳයි හැම දිනටම තිරුවන් සරණයි. හැම දිනම ඉතාම ගෞරවයෙන් අද දවසේදීත් අපි සතියේ දිනන්නේ කරන්න අවධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා. සතියේ අඟහරුවාදා දවස අද දවස අපි මේ ඊයේ දවසේදී සාකච්ඡා කළා අතර මේ සලායතන කියන්නේ කුමක්ද කියලා කියන කාරණාවත්, ඒ වගේම සලායතන නිරෝධේ භව නිරෝධේ කියලා කිව්වන් පස්සේ මොකක්ද ඒ කියන්නේ කියන කාරණාව වැනි දේවල්. ඔය විෂය අපේ මේ ආචාර්ය කොගල්ගේ මෙතුමාගේ බොහොම හොඳින් අධ්‍යයනය කරපු හොඳින් තේරුම් ගත්තේ කොටසන් නිසා එතුමත් සම්බන්ධ වෙච්ච දවසේ කතා කරන්න වටිනවා කියලා හිතුණා. ඒ නිසා අද වෙනත් අලුත්ම මාතෘකාවට යන්නේ නැතුව ඒ ඔස්සේ අපිට සාකච්ඡාවක් ඉදිරියට කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඊයේ සාකච්ඡාව මතුවෙච්ච කාරණාවනු මුතු කළා චිත්‍රා මහත්මියට ආරාධනා කරන්නද. එහෙම නැත්නම් මට මෙහෙම පටන් ගන්න. මම තිල්නත් එමු වෙනවා. තිල්නත් දැන් නම් සමහර මැදින් ගයි දන්නේ. ඒ නිසා තිල්න මේ පුතා අපිට කියන්නේ ඔයා අපිට බොහෝ අවස්ථාවල කියලා දීලා තිනවා මේ සලායතන ගැන. අපි ආරම්භයක් ගමු තිල්නගෙන්. ඊට පස්සේ කොගල්ගේ මහත්තයා අපිත් එක්ක එකතු වෙයි. තිල්න පුතා කියන මම අපිට මතක් කරන්න මොකද්ද මේ අලුත් හඳකින් අපි යනවා මොකද්ද මේ සලායතන කියලා කියන්නේ?
ඔව් ඇත්තටම සලායතන ගැන කියන්නේ ඉස්සෙල්ලා කියන්න ඕනේ ආයතනයක් කියන්නේ මොකද්ද කියලා. ආයතනයක් කියන්නේ ඇත්තටම මේ නිෂ්පාදනයක් කරන දෙයක්. දැන් සලායතන ගත්තට පස්සේ චක්කායතනේ ඇහැ, සෝතායතනේ කන, ගානායතනේ නහය, දිවායතනේ දිව, කායායතනේ ශරීරය සහ මනායතනේ මනස හැටියට වෙන් වෙනවා. එතකොට දැන් ඒවෙන් චක්කු වලින් එන්නේ රූප. එතන මෙතන රූප ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා දැකීම කියන එක ඇති වෙනවා. එතකොට මේ දැකීම කියන එක විතරක් අපි අරගෙන ගත්තොත් එහෙම එතන නිෂ්පාදනය කරන්නේ දැනගම මේ රූප දැකීම තමයි එතනින් එන්නේ. එතකොට ආයතනය කරන කාර්ය තමයි ඒක. දැන් මේ ආයතනය ඒ කාර්ය කරනකොට මේ අපේ මනසේ ස්වરૂපයත් මේක ඇත්තටම ඒ ආයතනේ විතරක් නෙමෙයි ඒ සම්පූර්ණ ක්‍රියාවලිය කරන්නේ. ඒ ආයතනය යම් වෙලාවකද ක්‍රියාත්මක වෙන්නේ ඒකට මනසත් එකතු වෙලා සම්පූර්ණම මේ ඒ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ ඒ විදිහට. එතකොට දැන් ඒ සම්පූර්ණ එක දැන ගැනීමට ගිය ගමන් මනසත් ඒක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉතින් එතකොට දැන් ඇත්තටම අපි එක ඒ පොඩි සද්දකට කියන්නේ ඒක ක්‍රියාවලියක් කියන්නේ ප්‍රොසෙස් එකක් සම්පූර්ණ වෙනවා කියන්නේ ඒක රූපයක් දැනගැනීම විතරක් නෙමෙයි. ඒ ඇත්තටම ඒ කරන්නේ ඒක දැනගැනීම විතරක් තමයි. එහෙනම් ඒකෙන් ගත්තේ සම නිසා මනසට ගෙනියලා මනස තුල ඒ අරමුණට අදාළ අතීත සංඥා විමර්ශනයත් අනාගත ප්‍රාර්ථනාව කියන ක්‍රියාවලියක් ඇති වෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය නිසා සන්නදි තමයි අපිට හිතේ ඇලීමක් නැත්නම් ගැටීමක් කියන එක නිර්මාණය වෙලා දිගට කෙලස් ඇති වෙන ක්‍රියාවලියකට යන්නේ. ඉතින් දැන් මේකේ අර සම්පූර්ණ මේ ආයතන මෙහෙම දැනගන්නේ කියලා කියන්නේ දැන් බුද්ධ ආගමේ කියනවා, බුද්ධ ආගමට තව නමක් කියනවා මේ විභජ්‍යවාදී කියලා. විභජ්‍යවාදී කියන්නේ බෙද බෙද බලනවා. මොකද දැන් අපි සමහර වෙලාවට සංකීර්ණ මෝටර රථයක් උනත් කැලි වලට ගලවනවා. ඒක තේරුම් ගන්න එක ක්‍රියාවලිය. ඒ වගේ මේ පුද්ගලයෙක් ගත්තට පස්සේ මේ විදිහට ආයතන වලට වෙන් කළා බලනවා. එතකොට තේරුම් ගන්න ඒ ක්‍රියාවලිය නැත්තම් සත්ව පුද්ගල කියන සංයාවකින් අපි අල්ල ගන්නවා සදේ. ඒ සංයාව කඩන්න තමයි මුලින්ම ওই විදිහට මේ ඒ ක්‍රියාවලිය කැලි වලට ගලවන්නේ. ඒ කැලි වලට ගලවපුවාට පස්සේ කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මේක නිසා මෙහෙම වෙනවා. මේක ප්‍රොසෙස් එක මේ විදිහට තමයි යන්නේ. මේක නිසා තමයි අපිට ඇලීම් ගැටීම් ඇති වෙන්නේ කියන එක මූලිකවම දැනගන්න. දැන් භාවනා කරන්න කියලා ගියාම ඔය දැන් ඔක ඔය ටික දැනගැනීම අවශ්‍ය වෙන්නේ. දැන් භාවනා කරනවා කියන එකෙන් කරන්නේ ඔය සම්පූර්ණ ඔය ක්‍රියාවලිය කැඩි වෙන වෙනම සිදු වෙන හැටි අපි බලනවා. අපි ඉගෙන ගන්නවා, අපි පුරුදු වෙනවා බලන්න. එහෙම පුරුදු වෙනකොට මේක මගේ කියලා ගැනීමක් අඩු වෙලා ඒ හිත වැඩෙන ස්වરૂපයක් තමයි තියෙන්නේ. ඒක මං කෙටියෙන් කිව්වේ ඒ විදිහට තමයි මට යන හැටි තේරෙන්නේ.
ඔව් තෙරුවන් සරණයි දෙවියනේ බොහොම හොඳයි. එහෙම ආරම්භයක් අපිට ආරම්භ දීපේක ඉතාමත් වැදගත් ඒක ඇත්තටම. එතකොට මේ මම මේ කොගල මහත්මයා දැන් ඔබතුමා අපිට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සූදානම් නේද? දැන් අපි හමුදුරු ගන්න නැහැ මම හිතන්නේ නේ. හොඳයි හොඳයි. එතකොට මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හොඳේ. අපි දැන් අපිට ලස්සන පැහැදිලි කළා ආයතනය කියන්නේ මොකක්ද කියලා. එතකොට සලායතන කිව්වන් පස්සේ අපි දන්නවා සලායතන කියන්නේ මොනවද කියලා. චක්ක ආයතනයත්, සෝත ආයතනයත්, ගාන ආයතනයත්, ජීව ආයතනයත්, කාය ආයතනයත්, මන ආයතනයත් කියන එකනේ. එතකොට ඒ ඉතින් විභංග ප්‍රකරණයෙම ওই ආයතන බෙදලා තිනවා විවිධ විදිහට. ඒ මොන විදියෙන් බෙදුවා වුණත් මේ ආයතනයේ කෘත්‍ය වෙන ආකාරي තමයි තිරණ අපිට පැහැදිලි කළේ. මේක අර චක්කුව තනියම ක්‍රියාත්මක වීමක් නෙමේ. මන ආයතනයත් සමග බද්ධ වෙලා ආයතන ගැට ගැනීමකින් ඇති වෙන තත්වයක් මත තමයි මේ චක්ක ආයතන කියන්නේ හැදෙන්නේ. එහෙම නැත්නම් චක්ක ආයතන හැදීම නෙමේ මේ. මේ සංසාර ගමනේ ගෙන යාමේ කෘත්‍ය මේ චක්කු ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙලා වෙන්නේ කියන කාරණාව අපිට කිසියම් මට්ටමකට තේරෙනවා. නමුත් අපි තථාගත දේශනාවල යම් යම් තැන්වල දැකලා අහලා තියෙනවා සලායතන නිරෝධ වුණා කියන්නේ භව නිරෝධ වෙනවා කියන කාරණාව එහෙම දැකලා තියෙනවා. මම ඊයේ අහපු ප්‍රශ්නෙම යහන්නේ ඔගලක මහත්මයාට තයි ඊයේ අහපු නැති අයටයි අවතීර්ණ වෙන්න. එතකොට සලායතන නිරෝධ වුණා කියන්නේ භව නිරෝධ වෙනවා. එහෙමනම් භව නිරෝධ වෙච්ච කෙනෙකුට සලායතන නිරෝධයි. සලායතන නිරෝධ කියන්නේ එයා ආයතනයක් හදන්නේ නැහැ. අර අපි කරන වගේ ආයතනයක් හදන කෘත්‍ය කරන්නේ නැහැ. ආයතනයක් හදනවා කියන්නේ ඇහැට යමක් දැකලා ඒක දිත්තේ දිත්ත මතන් නෙමෙයි අපි ඊට පස්සේ ඒකට ප්‍රපඤ්ඤ හදාගෙන මෙහෙමයි මෙහෙමයි කියලා අපි යනවනේ ගමනක්. ඒක කරන්නේ නැහැ. ඒක කොටිම අඳුරන් ගන්න. ඒක අපි හිතන විදිහට එහෙමනම් අඳුරන් ගැනීමකුත් නැද්ද? දන්නේ නැහැ. මොකද අඳුරගන්නේ නැහැනේ. දිත්තේ දිත්ත මතන් නෙමෙයි අඳුරගත්තොත්. එතකොට එහෙම එහෙමනම් කොහොමද රහතන් වහන්සේ කෙනෙක් කියන මට්ටමට පත් වෙච්ච කෙනා අපි රහතන් වහන්සේලාගේ හිතගෙන කතා කරන්න යනවා නම් නෙමෙයි. ඒක මම මුලින්ම කියන්න ඕනේ. කෙනා කොහොමද මේ එයා අපි දන්නවා අඳුර ගන්නවා කතා කරනවා බුදුහාමුදුරුවෝ අඳුරගත්ත මිනිස්සු කතා බහ කරනවා. එසේ නමුත් පින්න තලේ නෙමෙයි වෙනම දෙයක්. වෙනම දෙයක් කියන්නේ කෙලෙක් කෙලෙස් වලින් හදාගෙන ගමනක් නැහැ. එතකොට අන්න ඒ අවබෝධයත් ප්‍රයෝගික කරගෙන මේ අපි කොහොමද සදායතන කියන එක තේරුම් ගන්නේ? මේ රහතන් වහන්සේගෙන් හිතගන්න කතා කරන්න යන්න එපා. ඒක අපිට එච්චර අදාළ දෙයක් නෙමෙයි. නමුත් ඒක යන්තම් යොදාගෙන අපේ පැත්තට බෝලේ අරගෙන අපි කොහොමද තේරුම් ගන්නේ මේ ආයතන කියන දේ තේරුම් ගන්න? ආයතන කියන දේ අපි මේ දැනට තේරුම් ගන්න ඉන්න දේ හරියද කියන දේ. ඊයේ අපු ප්‍රශ්නේ තමයි අහන්නේ කොගල මහත්මයා ඉන්න නිසා එතුමාටත් ඒ පිළිබඳව කිසියම් අදහසක් ඇති කියලා විශ්වාසයෙන් මම ඔබතුමාට මේක කොපේනවා.
හොඳයි, තෙරුවන් සරණයි. ඔව්, අපි මේ කතා කරන්නේ ඇයි කියන එකෙන්ම මේ 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 දේවල් ගැන දලුවත් මහත්තයා කිව්වා වගේ රහතන් වහන්සේගේ මානසික මට්ටම අපට වැඩන්නේ නැහැ. මොකද අපට ගෝචර නැහැ. ඒ වුණාට අපිට මේක මාර්ගයට උදව් වෙන්නේ ඇයි මේක කතා කළොත්? එතකොට ඔය සලායතන නිරෝධය කියන එක ගැන නුවණක් ඇති කරගන්න වෙනවා. ඒකට හේතුව තමයි මේ සලායතනයයි සලායතන සමුදයයි සලායතන නිරෝධයයි දන්න කෙනාට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කියලා ඒ සම්මාදිට්ඨි සූත්‍රයේදී එහෙම තියෙනවා. එහෙනම් මේ සලායතන නිරෝධය ගැන නුවණක් ඇති කරගන්නවා. නිරෝධය ගැන නුවණ කියන්නේ නිරෝධ වුණා නෙවෙයි. ඒකත් මතක තියාගන්න ඕන. එතකොට ඒ තව පැත්තකින් කියවත් සම්මාදිට්ඨිය කියන්නේ නිවන් අවබෝධ කළා නෙවෙයි, මාර්ගයේ පටන් ගන්න අවශ්‍ය ඥානය. ඒක තව පැත්තකින් අර සත්‍ය ඥානයේ පැත්තෙනුත් බලන්න පුළුවන්. දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයේ ඥානයක් ඇති වුණත් තමයි සත්‍ය ඥානය. එතකොට සම්මාදිට්ඨිය වුණා කියන්නේ. අපිට මෙතන මේ මං හිතන්නේ මේ දැනගන්න ඕන සලායතන නිරෝධය කියන්නේ මොන වගේ මට්ටමක්ද කියන එක. එතෙන්දී තේරුම් ගන්න ඕන සලායතනය කියන්නේ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? ඒක හරියට මේ සමුදය අඳුරගත්තා නම් අඳුරගත්තද කියලා බලාගන්න විදිහ තමයි සමුදය තියෙනකන් මේක තියෙනවා, සමුදය නැති වුණොත් හටගන්න බෑ කියන නුවණ. කියන්නේ ප්‍රතිසම්පාදිත ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන පැත්ත. ඒකට අපි අර අපේ තිල්ලින මතක් කළා වගේ සලායතන කියනකොට අපි දන්නවා ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය ගැන තමයි අපි කතා කරන්නේ. ඒ වයිදී ඒ මොකක් හරි Tamanට දැනති ආයතනයක් කරන් මේවයි බලන්න පුළුවන් නම් නුවණින් මොකද්ද මේ ආයතනය කියන්නේ, ආයතනය හටගත්තේ ඇයි, ආයතනය හටගත්තේ කොහොමද, සමුදය ඒක පේන්න ඕන. මේ සමුදය යෙදුන් නැත්නම් ආයතනයක් උපදින්න බැහැ කියන නුවණ. කියන්නේ මේ සමුදය තියෙනකන් තමයි ආයතන කියන්නේ, සමුදය නැත්නම් ආයතනේ හටගන්න බැහැ කියන එක. ඒතෙන්දී අපිට ඒ ධර්මයේ සඳහන් වෙන දේවල් ටිකත් එකක් මතක් කළොත් හොඳයි. ඒ සලායතන වලට ප්‍රත්‍ය ටිකක් කියනවනේ, ආහාර කර්ම තණ්හා අවිද්‍යා කියලා. ඊළඟ නිබ්බති ලක්ෂණයි. ඒකට ආහාර කර්ම තණ්හා අවිද්‍යා කියන හතරම ප්‍රත්‍ය වෙලා. ඒතර සමුදේදී ඒ හතරෙනුත් කතා කරන්න පුළුවන්. ඒකේ විශේෂයෙන් අපි ආහාර කර්ම තණ්හා වලට වඩා මං හිතනවා මේ අවිද්‍යාව පැත්ත එන්නේ කොහොමද කියන එක බැලුවොත්, දැන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලාමයි ආයතන තියෙන්නේ කියන කොටසකුත් තියෙනවා. එතකොට අර බලවත් මහත්තයා කියපු මේ රහතන් වහන්සේ වෙනකොට දැන් අවිද්‍යාව දුරු කරපු මනසක් කියලත් අපිට එතනින් අනුමානයක්, අනුමානයක් නෙමෙයි, රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව දුරු කරපු මනසක්නේ. එහෙනම් දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න එකක්, අවිද්‍යාව නොයදෙන මනසක හටගන්න පුළුවන්ද කියන එක එක මේ දහමට අනුව බලන්න වෙනවා. ඊළඟට ප්‍රශ්නේ එන්නේ එහෙනම් මේ එහෙම හටගත්තේ නැත්නම් අර කිව්වා වගේ රහතන් වහන්සේලා සාමාන්‍ය එක ක්‍රියාකලේ කොහොමද කියන එක. මම ඒක වැඩි කතා කරන්න යන්නේ, මොකද ඒක අවබෝධ කරගන්න ඕන දෙයක්. මෙතන මේ සමුදයයි ඵලයයි අවබෝධ කිරීම තුල ඉත ඒ එක් එක් ආයතනෙ ගත්තොත් අපි දන්නවා ඇස ක්‍රියා කරද්දී අර ඇසයි ඇසට අනතුරුවම මන ආයතනෙත් හට ගන්න ඕනේ. චක් ආයතනෙට අනතුරුව මන ආයතනෙ කියන ඒ කතාවත් කියුණා. ඊළඟට මේ චක් ආයතනෙ හටගත්තා කියනකොට අපි අර ජාති තුනක් කතා කරනවානේ, ඇසයි රූපයයි චක්කු විඥානයයි. ඊළඟ මන ආයතනෙ කියනකොට මන ධම්ම මනෝ විඥාන කියන කරුණ තුන. ඒකෙන් තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා, යම් වේදේති තම් සංජානාති, යම් සංජානාති තම් විතක්කේති, යම් විතක්කේති තම් ප්‍රපංචේති, ප්‍රපංච දක්වා යන හැටි. ඒ කරුණෙන් ඒක ඒ පැත්තෙන් බලන්න පුළුවන්. එක ආයතනයක් වෙන් කරලා ගත්තොත් එතන අපි ආයතනයක් කියනකොට අජත්ත බහිද්ද දෙක අනිවාර්යෙන් කතා කරනවා. කියන්නේ අජත්ත ආයතනය අපි ඇස කිව්වොත් බහිද්ද ආයතනය ඒකට අරමුණ වෙන රූප. අජත්ත ආයතනය කන කිව්වොත් ඒකට අරමුණ වෙන ශබ්ද බහිද්ද ආයතන විදිහට. එතකොට ඒවට අදාළ විඥානේ මේ විදිහටම චක්කු විඥානේ හරි සෝත විඥානේ හරි එහෙම. එතකොට දැන් අපේ මට්ටමට අපි ආයතනයක් හටගත්තා කියනකොට ඔය ජාති තුන හටගන්නවා. ඒ කියන්නේ අපිට ඇස ගැන කතා කරන්න බෑ රූප වලින් තොරව, බහිද්ද ආයතනෙන් තොරව. රූප ගැන කතා කරන්න බෑ ඇසෙන්තරෝ. එතකොට ඒ දෙක අජ්‍යත්ත බහිද්ද කියන දෙක එකට යන්නේ. එතකොට ওই දෙක ගැන කතා කරන්න බෑ විඥාණයෙන්තරෝ. ඒ කියන්නේ මේ ಜಾති තුනම හටගත්තොත් විතරයි අපිට සාමාන්‍ය මට්ටමේදී ඇසෙන් දැක්කා කියන ක්‍රියාවක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුට මං හිතන්නේ බොහොම පහසුවෙන් ගෝචර වෙන දෙයක්. ඇහක් තියෙන්න ඕන එළියේ තියෙන රූප දකින්න. ඇහන තිබුණොත් දකින්න විදියක් නැහැ. එන්න නැත්තම් කනක් තියෙන්න ඕන බාහිර ශබ්ද අහන්න. කනක් තිබුණ නැත්තම් ශබ්ද අහන්න බෑ කියන එක. ඒක මං දකින්නේ සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම. ඒ කියන්නේ ලෝකෙට අයිති නුවණක් තව විදිහට කිව්වොත්. ඒ නුවණ ගන්න විශේෂයෙන් බෞද්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඕනම කෙනෙක් ගින්න හුවොත් ඔක තමයි ඇත්ත කියලා ඒගොල්ලෝ කියනවා. කියන්නේ රූප දකින්න නම් ඇහක් තියෙන්න ඕන, සද්ධාන්ත නම් කනක් තියෙන්න ඕන කියන මට්ටමයි. කියන්නේ මේ අජ්ජත් බහිද්ද දෙකක් කතා කරනවා. හැබැයි දැන් මේ අජ්ජත් බහිද්ද කතා කරද්දී අපේ අවිද්‍යාව යෙදීලාද නැද්ද කියන එක ටිකක් නොනින් හොයන්න වෙනවා. ඒකට මේ අජ්ජත් බහිද්ද දෙපැත්තක් බෙදෙනකොට මම ඉපදිලාද නැද්ද කියන එක එක පැත්තකින් අපිට බලන්න පුළුවන්. කියන්නේ සක්කාය දිට්ඨිය ඇති වෙලාද නැද්ද? අනිත් පැත්තෙන් මේකේ ලෝකෙට අහු වෙලාද නැද්ද? ඒක මම දකින්නේ මේ මට්ටම ලෝකෙට අහු වෙලා, එහෙම නැත්නම් තාම සක්කාය දිට්ඨිය තියෙනවා, නැත්නම් පුද්ගල දෘෂ්ටියක් ඇතුව හේතුව තමයි අපි අජ්ජත්ත කියන්නේ හැමතිස්සෙම තමන් ගැන. ඒතකොට තමන්ට සාපේක්ෂව තමයි බහිද්දයක් පනවන්නේ. ඒ කියන්නේ අපි දැන් හැකනනාංශේ දිව ශරීරයේ කියනකොටම ඒවා මගේ කියන එක වචනෙන් කිව්වත් නොකිව්වත් ඒක ඇවිල්ලා ඉවරයි. ඒකද මගේ ඇහෙන් තමයි එළියේ තියෙන දේවල් දකින්නේ. මගේ කනෙන් තමයි එළියේ තියෙන ශබ්ද අහන්නේ. අපිට වෙන කෙනෙක්ගේ ඇහකින් කනකින් අහන්න බෑ. ඒකට ඒමත් තම යනකොට ඒ වෙනකොට සලායතන ඉපදිලා අවිද්‍යාවත් එතන ඉපදිලා මමත් ඉපදිලා ලෝකෙටත් ආවෙලා තව පැති වලින් ගත්තොත් දුක සකස් වෙලා අපි ටිකක් ගැඹුරින් ඒක කිව්වොත් පංච උපාදානස්කන්ධය සකස් වෙලා කියන මට්ටම ගිහිල්ලා කියන පැත්තක් තමයි මට තේින්නේ. ඒකට ඒ සලායතනය කියනකොට ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එතකොට සලායතනය කියන්නේ එක ගැන හොයන්න නම් සලායතන සම්මෝදේ අපි බලවට මේ බලන්න පුරුදු වෙලා තියෙනවා ඇහැ අටගත්ත නැති වුණා නේද කියලා. ඒ කියන්නේ ඒ මොහොතේ ඇතිලා නැති වුණා. ඒකත් ධර්මයට එකඟයි. මොකද අර ඇහි ලක්ෂණ නැත්තම් මේ සලායතන වල ලක්ෂණ කියද්දි කියනවා අහුත්වා සම්භූතං උත්පාන භවිස්සති. පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන ධර්මතාවය. ඒකට මේක කලින් තිබිලා නැහැ. මේ දක්ෂින මොහොතේදී ඒ ක්ෂණයේදී ඒ කෘත්‍ය සඳහා ඉපදුණා. ඒ කෘත්‍ය ඉවර වෙනකොටම ඒක කිසිම ඉතුරුවක් නැතුව නිරුද්ධ වුණා. ඒක අපිට අර විඥානේ පැත්තෙන් බැලුවොත් තේරුම් ගන්න බොහොම පහසුයි. දැන් චක්කු විඥානය හට ගන්න මොහොතේ ඇහැ ඉපදුණා. ඊට මොහොතකට කලින් ඇහැ තිබුණේ නැහැ. ඊට මොහොතකට පස්සේ අපි දන්නා විඥානය පවතින්නේ බොහොම සුළු කාලයක්, අපි චිත්තක්ෂණයක් වගේ කාලයක්. එතකොට ඒ චිත්තක්ෂණය තුල විතරයි ඇහැ ගැන කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඊට කලින් අතීතයේ තිබිලා නැහැ. පරණ තිබීම හටගත්තේ ඒ චිත්තක්ෂණය අවසන් වෙනවත් එක්කම ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයට යටත්. ඒ කියන්නේ මේක අනාගතේ නෑ, අතීතේ තිබිලත් නෑ, අනාගතේ තිබිලත් අනාගතේට මේක ගැන කතා කරන්නත් බෑ. ඒ ක්ෂණයේදී විතරයි මේ ඇහැ කියන ධර්මතාවය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය ඒකත් තේරුම් ගන්න තියෙනවා. හැබැයි ඒ ධර්මතාවයට එහා ගිය එකක් තමයි මේ පටිච්ච සමුප්පන්න බව කියන එක. ඒක මම තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්. දැන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනකොට මීට මොහතකට කලින් තිබිලා නැහැ. අපි දැන් වර්තමානයේ නම් දැකීම ක්‍රියාව තැන නම් අපි ඉන්නේ. ඊට මොහතකට කලින් මේ ඇහැ තිබුණේ නෑ. මීට මෙයට මොහතකට පස්සෙත් ඕක නෑ. ඒ කියන්නේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට බලන්න මේක අපි මීට කලින් අපි මේක නැහැ කියලා කියනවා. මීට පස්සෙත් මේක නැහැ කියනවා. මේ මොහොතේදී මේක තියනවා නැත්නම් හටගත්තා කියලා කියනවා. ඔක තව විදිහකට බැලුවොත් මං හිතනවා මේ කොටස් හැමෝටම පැහැදිලි ඇති කියලා. මොකද මං කතා කරන්න යන්නේ එතනින් එහාට. දැන් එතනින් එහාට කියනකොට දැන් ඔතන ප්‍රශ්න කරන්න වෙනවා මීට පෙර නැත කියන එකයි මේ මොහොතේත ආපහු ඊළඟ ක්ෂණයේ නැත. මෙතන මං දකිනවා මේක මේ ලෝකෙට අයිති දැක්මක් කියලා. මොකද නැත ඇත නැත කියන ටික පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එකක්. කච්චානගත සූත්‍රයේ බලද්දී ඒක පේනවා. ලෝක සමුදය දකින කෙනා ලෝක සමුදයං කෝ කච්චාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතෝ ඇත ඇති හැටි සම්‍යප්ප්‍රඥාවෙන් දකින කෙනා ලෝකය හටගන්න හැටි මේ ලෝකේ නැත කියන මතයක හිටියනම් ඒක නැති වෙනවා. යාලෝකේ නැති සානහෝති. ඒ වගේම ලෝක නිරෝධය දකින කෙනා ලෝක නිරෝධං කෝ කච්චාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්ති සානහෝති. ඒකට අත්ති කියන දෘෂ්ටියක හිටියනම් ඒකත් නැති වෙනවා කියලා. හැබැයි මෙතන අපි දැන් කලින් නැත මේ මොහොතේ ඇත ඊළඟ මොහොතේ නැත කියන කතාවක් තමයි කතා කළේ. එහෙනම් මං කියනවා ඒක අර දෘෂ්ටිවලට අහු වෙලා කියන කතාවක්. ඒකට තාම එතනින් එතර වෙන මට්ටමේ දැක්මකට ගියේ නැහැ කියලා. එහෙනම් එතනින් එහාට යන්න නම් අපිට තව කොටසක් එතන බලන්න තියෙනවා. ඒක තමයි මං කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා. එතකොට ඒකට එන්න ඕන. මොකද අතීතය ගෙවිලා ඉවරයි. අතීතය අපිට වැඩන්නේ නැහැ. ඊළඟට අනාගතේ ඇවිල්ලා නැහැ. ඒ නිසා අනාගතෙත් තාම හටගෙන නැහැ. එතකොට වර්තමාන සිද්ධිය තියනවා මේක විදර්ශනය කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා. එතකොට මේ වර්තමානයේ ආයතනයක් ඇත කියලා කියපු එක වර්තමානයේ ධර්මතාවයක්. ඒක එහෙමනම් අපිට විදර්ශනය කරන්න තියෙනවා. එතනම ඒක විදර්ශනය කරන්න තියෙනවා. එතකොට අන්න ඒ කොටස හෙව්වොත් මම හිතනවා පෙර දලුවත් මහත්තයා මතු කළපු එකට පිළිතුරක් ලැබෙයි කියලා. මම හුඟක් කතා කරපු හින්දා මේවා ගැන අදහස් තියෙනවා නම් කාට හරි ඉදිරිපත් කරන්න අවස්ථාවක් දීලා තව ඉස්සරහට යන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රෙන් කාට හරි කිසියම් අදහසක් උගඩලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කෙටි අවස්ථාවක් දෙනවා.
ඔව් තෙරුවන් සරණයි. මේ රහිතන ડોක්ටර් මේ ඒ කිව්ව දේ මේ අර තත්ත්ව විපස්සති කියලා එතනම විපස්සනා කරන්න කියලා. දැන් අතන අර මම ඉස්සර එකයි කිව්වා ඔකවර ප්‍රොසෙස් එකක් වගේ කියලා. එකක් ඒ රූපයක් දකිනවා, ඒ දැක්ක ගමන් ඒක අතීතයටත් අනාගතයටත් යන මානසිකාරත් වැඩ කරනවා. නමුත් එතන ඒ දැක්ක ගමන් ඒක විතරක් නෙමෙයි අපේ අනිත් ඉන්ද්‍රියනුත් වැඩ කරනවා. ඒකත් එක්කම ඊළඟට යනවා. මම හිතන්නේ ඔය තත්ත්ව විපස්සනාති කියන එකේදී දැන් අර අනිත් එකකට ඒ අධිවේගෙන් යනකොට එතන තමයි පුද්ගලයා කියන සංඥාව හදන්නේ. අතන විපස්සති කියන එක එතනම විපස්සනා කරනවා කියන්නේ සිහිය පවත්වන්න සිද්ධ වෙනවා. අරමුණෙන් අරමුණට හිත වේගෙන් යනකොට ඒ සංඥාව දිහා එක්තරා විදිහක තුන්වෙනි පුද්ගලයෙක් වගේ බැලීමේ හැකියාවක් ඇති කරගන්න. ඒකයි කියලායි මට තේරුනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එතනයි කොග්ලි මහත්මයා ඔබතුමාට ඒ ගැන යමක් කියන්න පුළුවන්.
ඔව් ඒ ගැන තමයි අපි දැන් මේ ඉස්සරහට කතා කරන්න ඕන. තත්ත්ව විපස්සති කියන්නේ මොකක්ද කියලා මම මේ අපි ඊට කලින් මේ කියපු ටික ගැන කාට හරි මොනා හරි ගැටලුවක් තියනවාද දැන් අපි විපස්සනා කරන්නේ කොහොමද කියන එක කතා කළේ නැහැ. ඒක හොඳයි. තිලින මහත්මයා ඒ අදහස ඉදිරිපත් කරපු එක ඒක ගැනත් අපිට අදහස් විමසන්න පුළුවන්. ඒක ගැන තමයි ඇත්තටම කතා කරන්න ඕන. හැබැයි ඊට කලින් මේ සිද්ධිය තේරුම් ගියාද කියන එක මේ එතකොට මේ චක්කායතනය කියන ධර්මතාවය මීට මහතකට කලිනුත් නෙමෙයි පස්සෙත් නෙමෙයි පෙරණ තිබීමටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. හැබැයි ඒ දකින එක තාම මදි කියන අදහසකුත් මං ඉදිරිපත් කළා. මොකද එතනත් අපි තාම ලෝකෙට අහුවෙලා කියන අදහසක්. ඒක මන් දන්නේ පැහැදිලි වුණාද කියලා. ඒක මේ කරුණ වල ගැටලුවක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කළොත් ඒකත් සාකච්ඡා කරලා අපි මේ කොහොමද විපස්සනා කරන්නේ, තව මොකද්ද මේකේ දකින්න ඕන කියන එක තේරුම් ගන්න ඕන.
ඔව් හොඳයි. අපි මේ ඔබතුමාගේ පෙන්වන හදන සියුම් තැනට
තාම ගෝචර වෙනවද දන්නේ අපේ අද සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රන්ට. එහෙමයි. ඉතින් අපි ඒකටත් එමු. සරල වශයෙන් මම වදන්නේ කියන්නේ ඇත්තටම මේ ලෝකය කියලා අපි මේ බොහෝ විට මේ ඇත්ත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවානේ ලෝකය කියලා කියනකොටම මේ අපි මේ ඇත්ත සහ නැත කියන දෙකක් ඇසුරු කරගෙන තමයි මේ ලෝකය කියන කතාවක් කියන්නේ. ලෝකයේ ඇතිවීම දකින්න කෙනා නැතයි කියන අන්තය ඇසුරු කරන්නේ නැහැ නේද? ඒ වගේම මේ අපි දන්නා වෙනකොට මේ අවිද්‍යාව නිසා සංකාර ඇති වෙලා, සංකාර නිසා විඥාන ඇති වෙලා, විඥාන නිසා නාම රූප ඇති වෙලා, ඒ නිසා පස්ස හදාගෙන සලආයතන ආයතන ඇති වෙන තමයි මේ ලෝකයක් ඇති වෙන්නේ කියන කතාව. එමුනම් මේ ලෝකයක් ඇති වෙන්නෙම ආයතන සලආයතන හද පස්ස සලආයතන ඇති වීම නිසා තමයි මේ ලෝකයක් ඇති වෙන්නේ. අපි මහගෙදර අපාය මේ දැන් ඉන්න තාවකාලික තැන මනුස්ස ලෝකය ඉන්දලිරල යන දිව්‍ය ලෝකය ගිහිල්ලා තියෙනවද දන්නේ බ්‍රහ්ම ලෝකේම ගිහිල්ලා ඇති. මේ ලෝක මේව අධ්‍යාත්මික ආයතන 6 ඇතිවීමෙන්ම උපදින ඒවා කියන එක මම හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් කියලා. එතකොට එහෙම නැතුව මේවා මේ කලින් තිබුච්ච ලෝක නෙමෙයි කියලා. ඒ වගේ කතාවක් සමාන්තරයි මම හිතන්නේ කොක්කලගේ මහත්තයා මතු කරන දේ කලින් තිබිච්ච ලෝක නෙමෙයි මේ කිව්වව ඒවා මේවා ආයතන හය ඇතිවීමෙන්ම උපදින ඒවා කියලා කියනවා කියලා. එතකොට මේ ලෝක නිරෝධය දකින්න කෙනා කියනවා අධ්‍යාත්මික ස්පර්ශ ආයතන 6 ඇස්සකන දිවනාසය ශරීරයේ මනස කියන ආයතන 6 ඇතිවීමෙන්ම ලෝකය ඇති වෙනවා. එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා අපිට විඳින්න පුළුවන් වෙන්නේ අරමුණු හම්බ වෙන්නේ අරමුණු උපදින්නේ මේ ආයතන ටික නිසා කියන කාරණාව. එහෙමනම් අපිට තේරෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ දැකීමෙන් මේ ඇත සහ නැත කියන අන්ත වලින් මිදෙන්න පුළුවන් වෙනවා කියන කාරණාව. එතකොට එහෙමනම් සලආයතන දකින්න තේරුම් ගන්න නම් මේ පටිච්චසමුප්පාදේම තේරුම් ගන්න වෙනවා කියන දේ. මම මේ ඉදේ විදිහට කියන්න හිතුවේ අපි අර ඊයේ සාකච්ඡාව අහපු තවත් කල්යාණ මිත්‍රෙක් මට කිව්වා අපි දැන් විවිධ දේවල් සලආයතන ගැන කතා කරාට ඇත්තම මේ සලආයතන නිරෝධය කියලා කියන්නේ හැක් නොහොද ඉන්නවා hali දැන් අපි අර කිව්වේ රහතන් වහන්සේ කෙනෙක් නොවන අය රහතන් වහන්සේ කෙනෙක් ආයතනයක් හදන්නේ නැහැ අපි ආයතනයක් හදනවා නෝවගේ කතාවක්. එහෙම ආයතනයක් හැදීම සහ නොහැදීම කියන කෘත්‍යයක් නෙමෙයි මේ සලආයතන නිරෝධය කියලා කියන්නේ. සලආයතන පිළිබඳව පූර්ව වශයෙන් ප්‍රත්‍යක්ෂණ ඥානයක් ඇති කර ගැනීමයි සලආයතන නිරෝධය කියන අදහස ඉදිරිපත් කළා. මරණයේ තෙන්ටත් අවබෝධය යොමු කරගන්න කැමති මේ සලආයතන නිරෝධය ගැන සලආයතන ඉගෙන ගන්න හදනවා. අපි සලආයතන නිරෝධය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න හදනවා. ඒතර මේ සලආයතන නිරෝධය කියලා කිව්වම පස්සේ සලආයතන ආයතන හදන්නේ නැහැ කියන තැනින් වගේ අපි හිතුවොත් ඒක වැරදි කියලා. ඒ කියන්නේ මේ ඇහෙන් පේන කෘත්‍ය අපිට පේනවා පෙනෙන අපි ඒකේ මේ සලආයතන කිල්මිබන්ද අවබෝධයක් නැතුව ඒක අර අපි දැන් ඔය කිව්වත් කොකලි මහත්තයා කියන ආහාර වගේ තවදුරටත් ඉදිරිය කියන බලාපොරොත්තු වෙනවා වගේ ඒකේ කෘත්‍ය හරියට නොදෙන අපි ඒක ක්ලේශයන්ගෙන් පුරවගෙන උපාදි මම මගේ කියලා උපාදින්න තත්ත්වයටපත් කරගෙන එහෙම යන ගමනක් තියෙන්නේ. නමුත් රහතන් වහන්සේ කෙනෙකුටත් ඒ ආයතන කෘත්‍ය එහෙම ආයතන කෘත්‍ය කියන්නේ අඳුරා ගැනීම කෘත්‍ය එහෙම සිද්ධ වෙයි. නමුත් අර ඒ ආයතනයේ anu කුමක්ද කියලා ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනුමක් තියෙන නිසා අර මේ උපාදීනක තත්යකටපත් කරගන්නේ නැහැ කියන වගේ අර්ථයෙන් තමයි මේ කල්යන මිත්‍රය මට අදහස ඉදපත් කරේ. මම ඒ නිසා අපේ මිත්‍රින් කල්යන මිත්‍රින්ට යොමු කරන්න කැමතියි අපි ඒ විදිහටත් මේක බලන්න ඕනද කියලා. ඒ කියන්නේ ආයතන ඇතිවිලා නැති වෙනවා කතාවක් නෙමෙයි ආයතන පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කර ගැනීමද මේ සලආයතන නිරෝධය කියලා කියන්නේ කියන කාරණාව. ඉතින් ඒ සඳහා එකම ක්‍රමය පටිච්චසමුප්පාද ධර්මයේ දැන ගැනීමද කියන දේ. මම හිතනවා කොග්ලික මහත්මයා කල්ලා මිත්‍රගේ ප්‍රශ්න ඉදපත් කරන නිසා මම ඒක මතක් කරේ නිකන්. ඔබතුමාට පුළුවන් එතනින් තවදුරටත් ඉස්සරහට ගෙන යන්න මම කියපු දේ වැරදි කියන පැන් ඇති ඒව නිවැරදි කරගෙන ඉන්න.
හොඳයි හොඳයි. ඒක හරිම වැදගත්. ඒ දළුමත් මහත්මයායි මතක් කරපු ටික අපිට මේ ලෝකය ඇති වෙන්නේ සලආයතන නිසායි කියන එක මොකද ඒක අවබෝධයට ගොඩාක් උදව් වෙන ධර්මතාවයක්. මොකද මේ සලආයතන ලෝකය කියන එක මේ ගොඩක් සූත්‍රවල සඳහන් වෙනවා. මේ ලෝකය කියන්නේ අපි දන්න ලෝකේ නැත්නම් මේ සියල්ල කියන එක සලආයතන. කියලා පැහැදිලි දේශනාවක් තියෙනවා මේ සබ්බං සූත්‍රය කියන එකේ තියෙනවා. මේ සියල්ල කියන්නේ සලායතන කියන එක. එතකොට ඒ ලෝකය කියන එක දලුවත් මහත්තයා විස්තර කළා මේ මේ සතර අපායේ ඉඳන් මේ බ්‍රහ්ම ලෝකවලට යනකම් අපි ඒකට බෙදලම කිව්වොත් 31 තලයක් නම් තියෙනවා. සතර අපායේ ඉඳන් ඒ ඉහළම බ්‍රහ්ම ලෝකයට යනකම් 31 තලයක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ ලෝකේ කිව්වහම අපි මිනිස්සු ලෝකේ විතරක් නෙමේ ওই 31 තලයම. තව කෙටියෙන් කිව්වොත් තුන් ලෝකේ කියලා අපිට කෙටියෙන් බෙදන්න පුළුවන්. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක නැත්නම් කාම භව, රූප භව, අරූප භව කියලා. ඒ තුන් ලෝකේම නැතෙන්ට අයිති මේ මේ මං ලෝකේ කියලා අදහස් කරනකොට. එතකොට ඒ තුන් ලෝකේම සකස් වෙන්නේ සලායතන නිසා. එතන ඒ සකස් වෙනවා කියන එකෙන් මම තව පැත්තක් කියනවා. සලායතන වල නොදැනීම නැත්නම් ඇත්ත ඇති හැටි නොදැනීම අවිද්‍යාව නිසා, මුලාව නිසාමයි මේ තුන් ලෝකයක් සකස් වෙන්නේ. එතකොට ඒ සකස් වෙන්න කෙලස් තියෙන හින්දායි අපි මේ සංසාරේ නැවත නැවත ඉපදිපදී මෙරි මෙරි යන්නේ ඔය කොහේ හරි යොවයි මාරු වෙවි. එතකොට මේ 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 තුන් භවය නැත්නම් මේ තුන් ලෝකේ ගැන පොඩි අදහසක් ගත්තොත් මම හිතන්නේ මේක අවබෝධයට උදව් වෙනවා. එහෙනම් ඒකත් මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපේ අභිධර්මයේ විදිහට ඔය භූමි තුන සඳහන් කරද්දී ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියන එකේදී මේ ආයතන පැත්තෙන් සඳහන් කරනවා. කාම භූමිය කියන එකේදී මේ ආයතන හයම වැඩ කරන තත්වයක්. ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන සලායතනෙන්ම අරමුණු ගන්න පුළුවන් මට්ටම තමයි කාම භූමිය කියන්නේ. ඒකට අපි කාම භූමිය වලට අයිති වෙනවා සතර අපායයි, මනුෂ්‍ය ලෝකෙයි, දිව්‍ය ලෝක හයයි. එතනින් එහාට අපි දන්නවා මේ රූපාවචර බ්‍රහ්ම ලෝක ටිකයි, අරූපාවචර බ්‍රහ්ම ලෝක ටිකයි. ඒකට දැන් කාම භූමියේ රූපාවචර භූමියේ වෙනස තමයි රූපාවචර භූමියේදී ඔය ආයතන හයම නැහැ. එතනින් තුනක් අයින් වෙනවා. ඒ තුන තමයි මේ කය, නාසය, දිව කියන තුන. කය, නාසය, දිව. එතකොට ඒ තුනට තමයි අර පොදුවේ මුත කියන එක දාලා තියෙන්නේ. දැන් ඇහැට, දිට, කනට, සුත මේ ಜಾති තුනට මුත කියනවා. නාසයයි දිවයි කයයි කියන ආයතන තුනෙන් ලබන්නේ මුත කියන ඒ හැඟීම. ඒක සිංහලෙන් කිව්වොත් දැනීම කියන එක. ඒකට දැකීම, ඇසීම, දැනීම, ඊළඟට මනසෙන් විඤ්ඤාත දැන ගැනීම කියන එක. එතකොට මේ මුත කියන එක අයින් වෙනවා කාමාවචරයි මේ රූපාවචරයි අතර වෙනස බලනකොට. ඉතුරු වෙන්නේ දිට්ඨ, සුත, විඤ්ඤාත කියන අනේ ආයතන ටික තමයි එතන වැඩ කරන්නේ. ඊළඟට මේ රූපාවචරය, අරූපාවචරය අතර වෙනස ඒකේ සඳහන් වෙන්නේ මේ අරූපාවචර වෙනකොට මේ දිට්ඨ සුත කියන දෙකත් අයින් වෙනවා. ඒ කියන්නේ අස කන දෙක වැඩ කරන්නේත් නැහැ. මේ මනස විතරයි වැඩ කරන්නේ. විඤ්ඤාත කියන එක විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් එතන මේ එතෙන්දිත් මේකේ තේනවා මේ සලායතන වල මොකද්ද දෙයක් තමයි මේ මේ විදිහට අපි මේ 31 තලයක් මේ තුනකට බෙදාගෙන ඒක එකක් ගැන ඒ ප්‍රධාන කොටස් තුනේදී තියෙන්නේ. එතකොට ඒ මේක දැන් සාමාන්‍ය කෙනෙකුට, මනුෂ්‍ය ලෝකේ කෙනෙකුට මේ තුනම අත්දැකීමේ හැකියාවක් තියෙනවා. මේ සමාධි වඩලා ධානයකට සමවැදීම තුලින් අපි දැන් රූපාවචර ධාන වලටත් සමාදින්න පුළුවන්, අරූපාවචර ධාන වලටත් සමාදින්න පුළුවන්. එතකොට බලන්න දැන් එතනත් හිතන්න දෙයක් තියෙනවා. දැන් රූපාවචර ධානයකට සමවැදුණා කියන්නේ එතකොට අපි රූපාවචර මට්ටමට, කාමාවචර මට්ටමේ ඉඳන් රූපාවචර මට්ටමට මේක වෙනසක් වුණා. ඊළඟට අරූපාවචර ධානයකට සමවැදිලා ඉන්නවා කියන්නේ අර රූපාවචර මට්ටමේ ඉඳන් අරූපාවචර මට්ටමට වෙනසක් වුණා. ඒ වෙනස වෙන්නේ අපි දන්නවා ධානවලදී කරන්නේ කෙලෙස් යටපත් කිරීමක්. తాවකාලිකව යටපත් කිරීමක්. එතකොට මේ කාමාවචර මට්ටමේ ඉඳලා අපි සමාධියකට සමාදියලා සමාධිය ගැඹුරට දියුණු කරලා යම් කිසි කෙලෙස් මට්ටමක් යටපත් කරලා තමයි රූපාවචර මට්ටම. එතකොට මේ යටපත් වුණ කෙලෙස් වලින් අපිට මේ මේ වර්ග කිරීමේදී පේනවා කය නාසය දිව කියන ආයතන හදන්න යම් කිසි කෙලෙස් වර්ගයක් යෙදුනාද ඒ ටික යටපත් වෙනවා. ඒ නිසා තමයි රූපාවචර මට්ටමේදී මේ ආයතන උපදින්නේ නැත්තේ. ඊළඟට අරූපාවචර මට්ටමට හිත දියුණු වෙනකොට ආයතන පහම ඇස කන නාසය දිව ශරීරය කියන පහම යම් කිසි කෙලෙස් නිසා හටගත්තද ඒ කෙලෙස් ටික යටපත් වෙලා. ඒකට මනසට විතරයි. මෙතෙන්දි තේරුම් ගන්න මේ යටපත් වෙලා කියන එක. මොකද ඒකෙන් මිදුණ ගමන් ආයේ මේ පිට සේරම වැඩ කරනවා. ඒක සමතෙන් කරන්නේ తాවකාලිකව යටපත් කිරීම. එතකොට ඒක එකක් තේරුම් ගන්න ඕන ඔය භූමි තුනෙන් කොයික හිටියත් අපි ලෝකෙට අහු වෙලා කෙලස් වලට අහු වෙලා. ඉතින් මේ ආර්ය භූමිය කියන එක සඳහන් වෙන්නේ අපරියාපන්න භූමිය කියලා. ඒක මේ තුන් ලෝකෙටම තුන් ලෝකෙම ඉක්මවා ගිය මට්ටමක් තමයි ඒ අපරියාපන්න කියන්නේ. ඒ කියන්නේ ආයතන හයටම අහු නොවන මට්ටමක්. එතනත් ඒ සලායතන නිරෝධය ගැන අදහසක් ගන්න ඒක උදව් වෙනවා කියලා මම හිතනවා. මොකද දැන් අපි මම ඉස්සෙල්ලා මතක් කළා වගේ මේ නිරෝධයේ ඥානං කියන එක සම්මාදිට්ඨියට අවශ්‍ය දෙයක්. දැන් ඒ හින්දා ඒ නිරෝධය ගැන පැහැදිලි නුවණක් ඇති වෙන්න ඕන. ඒක ප්‍රත්‍යක්ෂ කිරීම මේ නිරෝධය සාක්ෂාත් වීම නෙවෙයි. හැබැයි ඊට මෙහා අපිට දහමක් අහලා ලබා ගන්න පුළුවන් මට්ටමක් තමයි මේ නිරෝධයේ ඥානය සත්‍ය ඥානයක් විදිහට. ඒ සඳහා තමයි මේ අපේ සාකච්ඡා යොමු වෙන්න ඕන කියලා මම හිතනවා. එතකොට දැන් එතන මම අදහසක් ගත්තේ දැන් මේ මොහොතේ අපට පුළුවන්කම තියෙනවා හිත එකඟ කිරීම තුළින් කෙලෙස් යටපත් කිරීම තුළින් කාම භූමිය රූප භූමියක් කරගන්න නැත්නම් අරූප භූමියක් කරගන්න. එතනම අනිත් පැත්තට තියනවා නේද මේ 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 කෙලෙස් මතයි අපි ආයතන හය උපද්දවන්නේ කියන එක. ඒකත් අර කලින් කියපු දහම් කරුණ එක්ක ගැලපෙනවා. මේ ආයතන හයටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. ආහාර කර්ම සංහා වගේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතන මේ මේ කෙලෙස් මතමයි මේ ආයතන උපදින්නේ. ඒකට යම් කිසි මොහතක ආයතනයක් ඉපදිලා නම් ඒක අවිද්‍යාව ප්‍රත්‍යෙමයි කියන කරුණ දැන් මතු කරන්න හදන්නේ. දැන් ඒක මට ගන්න අවශ්‍ය. දැන් ඉස්සෙල්ලා අපි ආවා මේ ආයතනයක් පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය. ඒ කියන්නේ මේ ක්‍රියාවේදී දැන් දැකීම කියන මොහොතේදී විතරයි ඇහැක් ගැන කතා කරන්න පුළුවන්. ඊට මොහොතකට කලිනුත් බෑ මොහොතකට පස්සෙත් බෑ. එතන තවත් තේරුම් ගන්න ඕන එකක් දැන් මේ මොහොත තමයි චක්කු විඥානය පහළ වුණ මොහොත. එතකොට අපි සෝත විඥානයක් පහළ වුණ මොහොතක අපි කනක් ගැන කතා කරනවා මිසක් ඇහැක් ගැන කතා කරන්න බෑ. මොකද එතකොට ඇහැ ඉපදිලා නැහැ. ඇහැ කියන දේ අදාළ නැහැ සෝත විඥානයේ තියෙනකොට. අපි දන්නවනේ එක මොහොතක හට ගන්න පුළුවන් එක විඥානයක් පමණයි කියලා. එහෙනම් අපි දැන් දැකීමක් කරලා අපි හිතමු මොන චක්කු විඥානය පහළ වුණා කියලා. ඊළඟට ඇසීමක් කරනකොට දැන් සෝත විඥානය පහළ වෙනකොට අර චක්කු විඥානයට අදාළ එකක්වත් නැහැ. ඒ වෙලාවේ දකින වෙලාවේ ඇහක් තිබුණා නම් දැන් සෝත විඥානේ සද්ධාහන වෙලාවේදී ඒ ඇහ තියෙන්න බෑ. එතකොට එතනිනුත් නුවණක් ගන්න පුළුවන් මේක එහෙනම් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. ඒ වගේම දැන් කන කියන ධර්මතාවයේ ඉපදිලා සෝත විඥානේ පහළ වෙනකොට. එතකොට ඒකත් පේනවා ඒ දකින වෙලාවේ තිබුණ කනක් නෙමෙයි දැන් අහන වෙලාවේ ඉපදිලා තියෙන්නේ. දකින වෙලාවේ කන කියන ධර්මතාවයක් ඉපදිලා නැහැ හටගෙන නැහැ. එතකොට අහන වෙලාවේ ඒ ධර්මතාවේ හටගෙන. ඉතින් එතනිනුත් පුළුවන් මං හිතන්නේ අපේ අර තිලින මහත්මයා පෙන්වන්න උත්සාහ කරපු ධර්මතාවය මේවා හටගෙන නිරුද්ධ වෙනවා හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේවා මේ දැන් එකක් පවතින මොහොතේ අනිත් අපි ආයතන පැත්තෙන් ගත්තොත් එක ආයතනයක් තියෙන වෙලාවේ අනිත් ආයතන පහම නිරුද්ධයි. තව ආයතනයක් හටගන්නකොට මේ ආයතනය ඇතුළුව ඉතුරු පහ නිරුද්ධයි කියන අන්න එහෙම ධර්මතාවයකුත් තියෙනවා. ඒතකොට ඒ ක්‍රියාවට, ඒ ආයතනයේ ක්‍රියාවට තමයි මේක උපදින්නේ. ඊට මොහතකට කලිනුත් නෙමෙයි, මොහතකට පස්සෙත් නෙමෙයි. ඉතින් මෙතෙන්දී අපි ගොඩක් අය කරන්න පුරුදු වුණ දෙයක් විදර්ශනේ කියලා, මමත් ඒක කරලා තියෙනවා කාලයක්. මේ එහෙනම් මේක ඇති වෙලා නැති වුණා නේද? ඇති වෙලා නැති වුණා නේද? මේ ක්‍රියාවට ඇති වුණා නැති වුණා, ඊළඟ ක්‍රියාවට කණ ඇති වුණා නැති වුණා, ඒ කියන ධර්මතාවය. එතකොට ඒකත් සත්‍යයක්. හැබැයි ඒකත් මන් දකින්නේ මේ ලෝකෙට අයිති සත්‍යයක් කියලා. අපිට තියෙනනේ ලෝකෙට අයිති ඇත්තක් තියෙනවා, ලෝකෝත්තර දර්ශනයකුත් තියෙනවා. එතකොට ලෝකෙට අයිති විශේෂ ඥාන, ඒ කියන්නේ සාමාන්‍ය කෙනා දන්නේ නැහැ, ඔක ටිකක් නුවණින් බලන කෙනාට තමයි ඒ ඇත්ත තේරෙන්නේ. එතකොට මම තව විදිහකින් කිව්වොත් දැන් අපි සාමාන්‍ය කෙනා දකින මට්ටම නෙමෙයි අපි ওই ඉහළ විද්‍යාඥයෙක් වගේ දකින්නේ, ලෝකෙට අයිති ඇත්ත ඊට වඩා ගැඹුරින් දකිනවා. ඒගොල්ලෝ මොනාරි හොයාගෙන අපිට කියා දෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ ලෝකෙට අයිති විශේෂ ඥාන තියෙනවා. එතකොට මේ ඇති වෙලා නැති වෙන එකත් සාමාන්‍ය කෙනාට පේන ඇත්තක් නෙවෙයි. මොකද සාමාන්‍ය කෙනා හිතන්නේ මේ ඇහැ අපි ඉපදුණා ඉලා ඉඳන් මැරෙනකන් තියෙනවා කියලානේ. එතකොට එතනින් එහාට ගිය මේ ක්‍රියාවට විතරක් උපදින දෙයක්, පෙර නැති බීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක් කියන ධර්මතාවය. එතකොට මම මෙහෙම කියද්දි ඉතින් ප්‍රශ්නයක් එනවා ඇති, ඇයි ඒක ලෝකෙට අයිති කිව්වේ? ඒක ලෝකෝත්තර නෙවෙයිද කියලා. එතෙන්ට තමයි මම එන්න හදන්නේ. ඔය ඊළඟට අපි කතා කරමු කිව්වේ දැන් පච්චුප්පන්න යොදම්මන් තත්ත්ව විපස්සති. දැන් ඒ හටගත්තු ධර්මතාවයේ එතන එතනම විදර්ශනය කරන්න කියනවා. විදර්ශනය කරන්න කියන්නේ පවතින ඇත්ත දකින්න. අපිට ඕන ඇත්ත නෙමෙයි, අපි දැනට දන්න ඇත්තකුත් තියෙනවා. එතකොට බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ පවතින ඇත්ත සංගවිලා තියෙන්නේ. ඒකමතු කරගන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒ නිසා තමයි අපි ඒක බුදු දහමෙන් අහලා එතෙන්ට ගලපලා මේක බලන්න වෙන්නේ. එතෙන්දි මන් දකිනවා දැන් ඔය පෙර නැති බීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා, නැත්තම් ඇති වෙලා නැති වුණා කියන දේ දැක්කට අපිට තව අඩුවක් තියෙනවා. තාම ඉන්නේ අපි ලෝකෙට අයිති දෙකීමේ. මොකද මේ ඇහැ කියන එක කලින් තිබුණ නෑ, මේ දකින වෙලාවේ හටගත්තා, ආයේ මහතකට පස්සේ නෑ. ඒකට නැත, ඇත, නැත කියන කතාවක් නේද මේ කියලා තියෙන්නේ. ඒතන මම දකිනවා තාම, ඒ කියන්නේ මේ ලෝකෙන් එතර වෙන දර්ශනයට ආවේ නෑ. මේ ලෝකේ තියෙන දෙයකට සිද්ධ වෙන දෙයක් දැක්කයි කියන එක තමයි ඔතන සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේක ගැන අපි ටිකක් කතා කළොත් හොඳයි කියලා හිතෙනවා. දැන් කාට හරි තේනවද මෙතන අඩුවක් තියෙනවා කියලා, නැත්නම් ඒක දැක්කොත් ඇති කියන මට්ටමකද ඉන්නේ කියලා අපි අදහස් ටිකක් විමසලා බලමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොග්ලි මහත්මයා. හොඳයි, එතනින් එහෙනම් මම කල්යාණ මිත්‍රුන්ට යොමු වෙනනම් ඒ කොග්ලි මහත්තයා පෙන්වා දීපු තැනින් කිසියම් ප්‍රශ්නයක් තියෙනවනම් අදහසක් තියෙනවනම් ගෞරවයෙන් ආරාධනා කරන ඉදිරිපත් වෙන්න කියලා. සිතමාත්මේ ඔබතුමීට මේ ඒ පිළිබඳව කිසියම් අදහසක් ප්‍රශ්නයක් තියෙනවද?
තේරුම් සරණයි, ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ තිරණ පොතේ අපිට කොකලරි මහත්මයා තිතාම හොඳට පැහැදිලි කරලා දුන්න නිසා ඒ කොගලරි මහත්මයා ඇත්තටම අපිව ගැඹුරටම එක්ක යන තැනක් නිසා මේ සම්බන්ධව කියන එක සුදුසුත් නෑ කියලා හිතුණත් මතක් වුණා මේ අපි ආරම්භයේම කතා කළ යුතු දෙයක් වශයෙන් මට නිකමට හිතුණා ඒක මම වෙලාවේ නිකන් හරි කිව්වේ නැත්තේ කියලා. මොකද අපි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනකොට අපි දන්නවනේ බෞද්ධයන්ට නෙමෙයිනේ ධර්ම දේශනා කරේ. අපි ඇත්තටම දැන් අද අපිට කොග්ගලගේ මහත්මයාත් මේ තිල විස්තර කරන්නේ ධර්මය අහන අයට, ධර්මයේ තේරුම් ගන්න උත්සුක වෙන අයට. අපි එහෙම හිතු අන්නව නැති කෙනෙක් කියලා අපි ඒ පැත්තට පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා නිකමට හිතුණා. ඒක අනවශ්‍ය අදහසක් මේ වෙලාවට කියලා තේරෙනවා. තිරුවන් සරණයි.
චිත්තමාදී මට හරියටම පොඩ මා ඩිස්ට්‍රැක්ට් වෙච්චින් දන්නේ, මට හරියටම අදහසුන් නැහැ මොකද්ද කිව්වේ කියලා.
ඒක මම මට තේරුණා විදියට කියන්නද මේ? එතකොට බුදුරජාණන් වහන්සේ වන් හිතන්නේ බෞද්ධයන්ට නෙමෙයි ධර්මයේ දේශනා කළේ. අද තමයි ඉතින් අපි බෞද්ධ පිරිස ඉන්නේ මේ අපි බෞද්ධ කියලා අපි හිතාගෙන ඉන්නවා. ඉතින් මේ ඒක හිතාගත්තේ කොහොමද කියලාත් ඒක වෙනම හොයලා බලන්න මේ ඒ නම යොදාගත්තට දැන් මෙතන මන් දකින්නේ මේ දහමක් අහලා මේ දර්ශනේ එනකන් ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැත්තම් ලෝකෝත්තර දැක්ම ලෝකෝත්තර මාර්ගයට එන සම්මා දිට්ඨිය ඇති වෙනකන් අපිට අර පොදු ලේබලයක් දාන්න වෙනවා මේ පෘථග්ජනයි කියලා. ඒතර මම ඒ කියන්නේ මේවා මේ වචන අල්ලගෙන මේ තර්ක කරද්දී ඉවම මේ අදහස පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ ආර්ය මාර්ගයට වැටුණාට පස්සේ තමයි නියම බෞද්ධයා කියන නම සුදුසු වෙන්නේ කියලා. ඉතින් ඒක කමති කෙනෙක් එක මේක එක අදහස් තියෙන්න පුළුවන්. එතකොට මේ ආර්ය මාර්ගයට පැමිණිලා නැති අයට තමයි ඇත්තටම බුදුදහමෙන් ප්‍රයෝජනේ ගන්න තියෙන්නේ. එතකොට අපිට ඒ සම්පත්තිය ලැබිලා තියෙනවා ශ්‍රණ සම්පත්තිය. මොකද දහමක් අහන්න බුදු කෙනෙක් දේශනා කරපු දහම අහන්න. එතකොට අපි ඒකෙන් ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ මේ ආර්ය මාර්ගයට වැටීම සඳහා අවශ්‍ය දේ තේරුම් ගන්න එක. ඉතින් ඒ සඳහා තමයි මම හිතන්නේ මේ ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ කියන එක. ඉතින් මම හිතන්නේ මේ වගේ අදහසක් මතු කරන්න ඇත්තේ චිත්‍ර මහත්මිය. අපි මෙතනින් බලමු දැන් මම මේ පෙන්වන්න හදන්නේ දැන් තව ඊට වඩා සරලව කිව්වොත් මේ ඇහැ ඇති වෙනවා නැති වෙනවා කියලා බලන්න පුළුවන්. ඒ දැකීමේ සිද්ධියේදී ඇහැක් ඇති වුණා නැති වුණා. මම හිතන්නේ එතෙන්ට දැන් ගොඩාක් අය අවබෝධයකට ඇවිල්ලා තියෙනවා. මේක පෙරණත වීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. දැන් මම මේ ප්‍රශ්න කරන්නේ ඒ ඇති වෙලා නැතිවීම. දැන් මේක කලින් තිබුණ නෑ. මේ දැකීම මොහොතේදී තමයි මේක තියෙන්නේ. ආයේ මොහොතකට පස්සේ නෑ කියන මේ ඇහැ ගැන කතා කරන ටික ඇතිද මේ විදර්ශනයේට නැත්නම් ඇත්ත ඇති හැටි දකින්න ලෝකෙන් එතර වෙන්න. නැත්නම් ඊට වඩා එතන වෙනස් පැත්තකුත් තියනවාද? දැන් මම මේක මදි කියලා මම මේ කියනවා. මම කියන්න හේතුව තමයි මේක කලින් තිබුණ නැහැ දැන් තියෙනවා ආයේ නැහැ කියන දර්ශනයකට වැටිලායි තියෙන්නේ. ඉතින් මේ නැත ඇත නැත කියන එක. හරි මම මේ කොහොමද කියන්නේ මම යෝජනා කරනවා ඒක තාම මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු වර දර්ශනයට ඇවිල්ලා නැහැ. මොකද අර කච්චානගත සූත්‍රය කිව්වන්නේ නැත ඇත නැත කියන්නේ මේ දෘෂ්ටීන් කියලා ලෝකෙටයි තියෙ වගේ. මේ සමුදේවත් සම්‍යප්ප්‍රඥාවෙන් දැකලා නැහැ, නිරෝධේවත් සම්‍යප්ප්‍රඥාවෙන් දැකලා නැහැ කියන මට්ටමක්. ඒතර එතනින් එහාට දෙයක් මේකේ තියෙන්න ඕන කියන පැත්තක් තමයි මම මේ කියන්න හදාන්නේ. එතන තමයි මම කිව්වේ මේ අදහස් තියනනම් ප්‍රකාශ කරන්න කියලා. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. දලොත් මහත්මයා සහ කොකරගේ මහත්මයා මට පොඩි පැහැදිලි කිරීමක් ඇතන ඒ කියන්නේ ඇතිවි නැතිවි යන බව ඒ කියන්නේ ඇස වගේ දේවල්. එතකොට ඔබතුමා කිව්ව ආකාරයේ එක නැත්ත ඇත නැත යන ඒ තුන් ආකාරයට තමයි පිට තේරුම් ගන්න වෙන්නේ. ඒ වගේම ධර්මයේ තියෙනවා ඒ අන්ත ප්‍රතික්ෂේප ප්‍රයනෝත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට අපි කොහොමද තේරුම් ගන්නේ? එතකොට අපේ බුදුදහමේම ඒ දෙකම සඳහන් වී තියෙනවා. ඒ කියන්නේ පෙර නොතිබීම ඇතිවි නැතිවි යන බවවත් එතකොටම ඒ අන්ත බවත් ඔබතුමා සඳහන් කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අන්තයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට අපි කොහොමද ඒ දෙකම ධර්මයේම තියෙන නිසා ඒක කොහොමද තේරුම් ගන්න කියන එක පොඩ්ඩක් සඳහන් කළොත් හොඳයි කියලා හිතනවා. තේරුම් ගන්න.
ඔව් ඒකම තමයි මම ප්‍රශ්නේ මතු කළේ. දැන් හොඳයි මම ඒක එහෙනම් තව ටිකක් ඉස්සරහට කියන්නම්. ඒකේ දැන් අපි මෙහෙම කරුණකුත් අහලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපිව ගෙනියන්නේ ටිකෙන් ටික ගැඹුරට කියලා. අර පහාරාද සූත්‍රය වගේ මොහුදු එරළේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්න
තියෙන ධර්මයක් මේක ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ අපේ ප්‍රඥාව වැඩෙන්නේ ක්‍රමක්‍රමයෙන් ඉතින් මේකේ දැන් සමහර දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි ඉන්න මට්ටමින් තව ටිකක් එහාට ගෙනියන්න උදාහරණයක් ගත්තොත් අපි දැන් කායනුපස්සනාව යටතේන දෙතිස් කුණප බැලීමක් තියෙනවා. එතකොට මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මේ කොටස් 32කින් නේද කියලා ඒක බුද්ධ දේශනාව. ඒක බලන්න කියනවා. හැබැයි ඒ බැලීමෙන්ම නවත්තනවද? දැන් අපි දැන් කෙස්ලම් නියදත් වගේ කොටස් ටිකක් තියෙන්නේ. අන්න එතකොට මේ එහෙම තියෙන තැනකයි ශරීරයක් පනවලා තියෙන්නේ. එතකොට අපිට ශරීර සංඥාවේ නිදෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කැඩෙන කෙලස් ටිකක් තියෙනවා. හැබැයි තාම අපි ඉතුරු වෙනව නේද? කෙස්ලම් නියදත් කියලා කොටස් ටිකක් තියෙනවානේ. ඒව මොනවද? දැන් එතකොට එතනින් එහාට තව ටිකක් ගෙන යන්න තව ක්‍රමයක් ඕන වෙයි සමහර කෙනෙකුට. ඒක දැන් උදාහරණයක් විදියට කෙස්ලම් කියන්නේ මොනවද? ඒකත් සතර මහා ධාතු ගොඩක් නේද කියලා බලන්න පුළුවන්. දැන් එතෙන්දී අපි කිව්වොත් එහෙම කවුරු හරි තර්ක කළොත් ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ මේ එතෙස් කුණ පෙදලුවාම ඇති කියලා ඒක කරන්න කියලා. ඇති කියන වචනේ කියලා නෑ. උනාට මේ භාවනාව කරන්න. ඉතින් මොකටද තව භාවනාවක් කරන්නේ කියලා එහෙම ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් එතන තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනා තියෙන්නේ අර එක එක මානසිකත්වෙ ඉන්න අය ටිකෙන් ටික එහාට ගෙනියන්න. ඉතින් ඒ විදිහට තමයි මේ අපේ ප්‍රීතිමත් නෑ මම දකින්නේ දැන් මෙතන මේ අපි මුලින්ම සමහර විට මේ ඉස්සර හිටිය මට්ටම නෙමෙයි දැන් මේ පෙර නැතිවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය තේරුම් ගන්නකොට ඉන්නේ. ඊට කලින් සමහර විට මේ තියෙන හැක් වෙනස් වෙනවා අනිත්‍යයි කියලා බලබලා හිටියා වෙන්න පුළුවන්. මේ ඇහැ ඉතින් කාලයක් යනකොට පේන්නේ නැතුව යනවා ආම වෙනස් වෙනවා. ඒ එහෙමත් ඒ බහනාවක් කරන්න ඕන. ඒ වුණාට දැන් ඊට වඩා එහාට යන නුවණක් එනවා නෑ මේක. එහෙම දෙයක් නෙමෙයි මේ දැකීමේ සිද්ධියදී හටගත්ත ඊට පස්සේ ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙන දෙයක් කියන එක. ඒක එතකොට අර අරකට වඩා එහාට දැන් ප්‍රඥාවක් වැඩිලා තියෙනවා. ඒත් මං හිතනවා දැන් මෙතන ඉන්න හැමෝම වගේ ඒ මට්ටම පිළි අරන් ඒක තේරුම් අරන් ඉන්නවා කියලා මං අර සේෂන් කීපසරයක් ඇහුවේ ඒකත් පැහැදිලි නැත්නම් ඒක අහන්න කියලා. එතන හැමෝම ඉන්නවා කියලා මං හිතනවා. දැන් මං පෙන්නන්නේ දැන් එතනිනුත් එහාට තව දෙයක් මේකේ තියෙනවා. මොකද මෙතන බැලුවහම අපිට පේනවා තාම අපි නැත ඇත නැත කියන මට්ටමෙන් ලෝකෙට අහු වෙලා කියලා. කියන්නේ මීට මොහොතකට කලින් තිබුණේ දැන් තියෙනවා තව මොහොතකින් නැහැ. ඒතකොට මේකත් අර කච්චානගත සූත්‍රය එහෙම බලනකොට මේ දහමට ගැලපෙන්නේ නැහැ. එහෙනම් තව එහාට අපිට ප්‍රඥාව වඩන්න තියෙනවා. ඉතින් මෙතන අපිට වැරදිලා තියෙන තැනක් තමයි දැන් අපි බලන්නේ මේ කතා කරන්නේ ඇහැ ගැන නේද? නැත්තම් චක්කායතනය ගැන. එතකොට ඇහැ කලින් තිබුණේ ඇහැ දැන් තියෙනවා. ඇහැ තව ටිකකින් නැහැ. එතකොට මෙතන මේ කතා කරලා තියෙන්නේ ඵලයක් ගැන විතරයි නේද? මේ ඵලය ඇස කියන ඵලය ඊට කලින් තිබුණේ දැන් තියෙනවා තව ටිකකින් ආයි නැහැ. එතකොට මේ ඵලය නැත, මේ ඵලය ඇත, මේ ඵලය නැත. දැන් ඔතන අපි හේතුවක් ගැන සමුදයක් ගැන කතා කරලා තියනවාද? ඒ සමුදයක් දකින්න නැතුව මේ පටිච්ච සමුප්පාද ධර්මයක් අවබෝධ කරන්න පුළුවන්ද? එතකොට අපි මේ ඵලය හේතුවෙන් වෙන් කරලා නේද මේ බලලා තියෙන්නේ? නැතන අඩුගත් තියෙනවා. අතන තමයි මේ මේ ඊළඟට හදා ගන්න ඕන තැන විදිහට මම දකින්නේ. ඒ කියන්නේ තව ගැඹුරකට යන්න පුළුවන්. එහෙමනම් අපි ඇස කියන එක දැන් හැමතැනම ඒකත් කියනවානේ. දැන් ඇස පිරිසිඳ දකින්න ඕන නම් ඇහ මොකද්ද? ඇහි සමුදේ මොකද්ද? ඇහි අත්ංගමේ මොකද්ද කියලා නුවණක් ඇති කර ගන්න ඕන. ඒක ඕනම මේ ලෝකෙට අයිති ඕනම දෙයකට ඒ දේ කරන්න කියලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධෙටම. එතෙන් ඇහැ කියන්නේ රූපයක්නේ. ඇහැට අරමුණ වෙන දේ බහිද්ධායතනෙත් රූපයක්නේ. එතකොට මේ දෙකටම මේ අජ්ජත් බහිද්ද දෙක අපිට නුවණින් බලන්න වෙනවා. නුවණින් බලනවා කියන්නේ හැමතිස්සම ඒකේ සමුදය හොයාගන්නවා. ඒත් සමුදය හොයාගත්තොත් තමයි අපිට ඊළඟ නුවණ එන්නේ. ආ මේ සමුදය තියෙන කන්නේ ඕක තියෙන්නේ. සමුදය නිසානේ හටගත්තේ. සමුදය යෙදුන්නේ නැත්නම් ඕක උපදින්න බැරි
ධර්මතාවයක්නේ කියන එක. ඒකට එතන තමයි අර හේතුඵල සම්බන්ධෙයි පටිච්ච සමුප්පන්න ධර්මතාවයයි තියෙන්නේ. ඒකට කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් නේ ධම දැක්කා ඉන්නේ. ඒකට ඒ පැත්තෙනුත් අපිට ගන්න වෙනවා. දැන් අර ඇහැ ගැන කතා කළාට අපිට ඇහි පටිච්ච සමුප්පන්න බවක් අපි තාම දැක්කේ නෑ නේද? එහෙම නැත්නම් මෙතන අඩුගානේ චතුරාර්ය සත්‍යයටවත් මෙතන තාම ගැලපුන්නේ නෑ නේද? අපිට එක පැත්තකින් දැන් ගන්න වෙනවා ඇහැ කියන දේ කියන්නේ රූපයක්. එතකොට රූප උපාදානස්කන්ධේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එහෙමනම් මේක දැන් මේක හටගන්න මොහොතේ දුක හටගෙන තියෙනවා. මේක මොහොතකට කලිනුත් තිබිලා නැහැ, මොහොතකට කලින් මොහොතකට පස්සෙත් නැහැ කියන පැත්තක් නම් තේනවා. හැබැයි තාම අපි දුකේ තමයි යොයි නැවතිලා ඉන්නේ. එකම තමයි මම කිව්වේ ලෝකයට අහු වෙලා ඉන්නේ. තාම මේ ලෝකේ පවතින දුක මත. ඒකට ඇස කියන දේ අපි අල්ලගෙන ඉතාම ඉන්නේ. ඒකට අහු වෙලා. ඒක පිරිසිඳ දැකලා නැහැ. පිරිසිඳ දකින්න නම් ඕකේ සමුදේ බලන්න වෙනවා, අත්ංගමයේ බලන්න වෙනවා. ඒ කියන්නේ සමුදේ තියෙනකන් තමයි ওই ධර්මතාවය තියෙන්නේ. සමුදේ නැත්තම් ඔහොම දෙයක් පිහිටන්න බෑ. ඒ පිහිටන්න බෑ කියන එක තමයි මම Nirodhe විදිහට දකින්නේ. ඒකයි මම කියේ නූපදින බව Nirodhe මිසක් හටගත්තු එක නැති වුණා කියන එක Nirodhe නෙවෙයි. ඒක අර එතනත එකේ කැලලා. ඒක ලෝකෙට අයිති විශේෂ ඥානයක්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනා දන්නවට වඩා සෑහෙන ප්‍රඥාවක් වැඩිමක්. හැබැයි තව එහාට යන්න තියෙනවා මේ පටිච්ච සමුප්පන්න බව දකින්න. එතෙන්දී අපිට හොයාගන්න වෙනවා මේ ආයතනවල සමුදය. දැන් අන්න ඒක ගැන මම හිතනවා ඉස්සෙල්ලා අදහස් ටිකක් විමසලා හිටියොත්. ඒකට මේ සලායතනේ සමුදය මොකද්ද කියලා කාට හරි අදහසක් දෙන්න පුළුවන්ද?
හොඳයි. අපි අහලා බලමු ඔයගොල්ලෝගේ මාත්මයා. මම හිතනවා මම තිලින මාත්මයාට ඉස්සෙල්ලා මේනම් තිලින පුළුවන් අපිට මේ ප්‍රත්‍යක් ඉදපත් කරන්න. අපි එකක් ගමු තිලින එකක් අරගෙන කතා කරන්න. මේ චක්කායතන නැත්නම් චක්කුව. චක්කුව කිමු ඇහැ කිමු සිංහලෙන් ඇහැ. ඇහැ දැන් අපි පොඩ්ඩක් මාත්මයා කිව්වා අපි කියනවා නොතිබීම හටගෙන ආටුකත් සැනින් නැති වෙනවා කියලා කියනවා. ඒකට අර නැත ඇත නැත කියන පදනම ගැන තුම මතක් කරා. එහෙම මතක් කිරීම දැනගැනීමේ අඩුපාඩු පෙන්නවා. එහෙනම් කිව්වා අපිට සමුදේ බලන්න කියලා. මට මතක් ගන්න තියෙන මොකද ඇහි සමුදේ. ඊට පස්සේ මම යොමු වෙනවා පද්ම මහත්මියට. පද්ම මහත්මියගෙන් පසුව සේන මහත්මයාට හොනේ. ඔය තුන් දෙනාට පසුව නැවතත් කොබලගේ මහත්මයාට. තිල් ඔබට වෙන්න.
ඔස්තරන් සලන්නේ. ඇත්තටම ඔය ඩොක්ටර් කියන තැන හරි සියුම් තැනක්. උදාහරණයක් මම කියන්නම්. මම ඇස නැතුව නිකන් දිව ගණ ගන්නකො හිතන්නකෝ මේ පිත්ත දෙයක් දිවේ පාෂුණා කියලා. එකපාරට මොකද වෙන්නේ? අපි චිත්තයි කියලා අපි දැනගන්නවානේ. ඒ දැනගත්ත ගමන් ඒ කියන්නේ මේක ඒක ඇතිවිලා නැති වුණා. ඊට පස්සේ මේ එකපාරට මෙතෙක් නොතිබිච්ච එක ඇති වුණා. දැන් ඊට පස්සේ ඉතුරු නැතුවම නැති වෙනවා තමයි ඒෂණයකින්. නමුත් අරකේ රීක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ නැවත 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 ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ චිත්තයක ඒ දශමෙන් නැති වෙලා යන්නේ නැහැ. දිගටම මේ ඒක ඇති වෙමින් නැති වෙමින් යනවා. එතකොට එහෙම යනකොට මේක දිගට තියෙන එකක් කියලා එක තමයි සාමාන්‍ය පුද්ගලයෙක්ට තේරෙන්නේ. දැන් එතකොට එතනදී ඒකත් එක්කම දිව විතරක් නෙමෙයි එතන මනසත් එකතු වෙලා ඒක ද්වේෂයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අපහසු අයින් කරගන්න මනසකට යන්න පුළුවන්. එතකොට අපි වෙනම ගිහිල්ලා කට හොද ගන්න වගේ එවැනි උත්සාහයකට යන්න පුළුවන්. දැන් එතකොට මේ එතකොට එතනම ඒ ක්‍රියාත්මක වෙනවා. ඒක අයින් කර ගැනීම කැමැත්තක් වෙනවා. එතකොට දැන් අපි ඒ බලපහම ඒ මං හිතන්නේ ඒ process එක කොච්චර වේගවත්ද කියන එකත් අපි දැනුවත් වෙන්න ඕනේ. මොකද ඒ වේගය තුලින් තමයි ඔය දේ තේරුම් ගන්න වෙන්නේ. මොකද ඕක ඉතාම වේගෙන් කියන දෙයක්. දැන් අර මට තේරිච්ච විදිහට ડોක්ටර් කිව්වේ අර නැත්ත කියන ඒක නිකන් න්‍යායක් වගේ එතන අල්ලගත්තම මේ න්‍යාය උපාදානය කරගැනීමත් එක්තරා විදිහක ලෝකට අයිති දැනුමකට යනවා කියලා. ඔය ඇත්ත ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් නමුත් දැන් ඔතන අතන කරන්න කියලා කියන්නේ අර හැම ෂණයක් ගානෙම හිත යම් අරමුණක බැස ගන්නවාද? ඒ බැස ගන්න අරමුණට සිහිය පවත්වන්න කියලයි කියන්නේ මේ මේ ඒ දෙන ක්‍රියාවලියට උපාදාන කරගන්න නැතුව. ඒක අපි උත්සාහයෙන් කරන්න වෙනවා මේ කෙලස් තියෙන කෙනෙක්. තේරුණාද?
හොඳයි මම පද්ම මහත්මයට කලින් පොඩ්ඩක් බාධා කරන්නම්. මොකද මට මේ ටික අමතක වෙන්න පුළුවන්. මොකද මේ තිලින මම බොහොම වැදගත් අදහස් ටිකක් ඉදිරිපත් කළා. මේ මේ අර තිත්ත දැනෙනකොට ඒක එතනින් ඉවර වෙනවද නැත්නම් අපි ආයේ ආයේ ඔක විකට ගෙනියන ගතියක් තියනවද ඊළඟට ඒකෙන් මිදෙන්නේ කොහොමද කියන එක ඒ ඒක හරි වැදගත්. දැන් අපි දැන් අපේ තියෙන පුරුද්ද තමයි ඒක දිගින් දිගට ගෙනියන ගතිය. ඒතකොට ඒක වැරදි කියලා දැන් හැමෝම පිළිගන්නවා නේද? ඒක ඒකෙන් දුක සකස් වෙනවා, සසරේ යනවා. දැන් ඒකේ අපි විදර්ශනය කරන්න තියෙන්නේ අක තමයි මේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. දැන් මේ මොහොතේ අහුණ එක එතනම විදර්ශනේ කරලා ඔක කැඩුන් නැත්නම් කැඩුනා කියන්නේ ඔක ඇත්ත දැක්කේ නැත්නම් දිගින් දිගට යනවා. ඒ දිගින් දිගට යන එක තමයි අපි ටිකක් දහම පැත්තෙන් කිව්වොත් අපි නිමිති ඉතුරු කරගන්නවා. දැන් ආයතනයක් පාවිච්චි කරලා නිමිති ඉතුරු කරගන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ ආයතනයක් පාවිච්චි කිරීමේදී නිමිති ගන්න එපා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. එතෙන්ටයි එන්න ඕන. එතෙන්ට එන්න ඕන නම් කරන්න ඕන මොකද්ද කියන එකත් දැන් පිළිනා යම් කිසි අදහසක් දුන්නා. මේකේ වේගයක් තියෙනවා. මේක වේගී හොඳට බලාගෙන ඉන්න ඕන. ඒකේ මම දකින්නේ අර ඇති වෙලා නැති වෙන ගතිය හරි වේගවත්. ඒ වේගේ දකින්න ඕන කියන එක. එතනත් අංගය අදහස් වලදී කතා කරන්න. මේ වේගෙ දැකීමද මෙතන කරන්න ඕන. ඒ සිහිය පවත්වගෙන කියන එක තත් අයිති කරලා ටිකක් අදහස් ප්‍රකාශ කරමු. ඔව්. තෙරුවන් සරණයි. චිත්‍ර මහත්මයා හරි කවුරු හරි.
මම පද්මා මහත්මිය වුණා නේද? පද්මා මහත්මිය.
ආ සෝරි පද්මා මහත්මිය.
තෙරුවන් සරණයි හැම දිනාටම. මට මේක පැහැදිලි කරන්න ශක්තියක් තියෙනවද මම දන්නේ නැහැ. මෙතන කරන්න තියෙන අත් වශයෙන් අපි මේක සාකච්ඡා කරලා තියෙන නිසා මේ කියන්නේ මේ වේගයක් දැකීමකින් නෙමෙයි. ඒ කියන්නේ යම් කිසි දෙයක් ඇති වෙනවා නැති වෙනවා කියුතන්න එතන යම් නিত্যභාවයට කෙනෙක් ඉන්න බවටත් වගේ යනවා. නමුත් මෙතන සිදුවෙන්න ඕන මේක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක හේතු හටගන්නේ නැත්නම් ඵලයක් හටගන්නේ නැහැ. කියන්නේ හේතුවට තැනක් නොදෙන්න. ආය මේ තේරම ලෝකේ කියන එකේ තියෙන ධර්මතා 12ම ආයතන ගත්තාම ඒ තේරම හේතු නිසා ඇති වුණු දේවල්. එතකොට මෙතන යන්න ඕන ඇති නොවෙන තැනට. ඇති වුණොත් නැති වෙනවයි කියන එකෙන් අපිට පැත්තකට වෙන්න බැරි නිසා ඇස් නැති බවට, රූප නැති බවට, අටවිය අපෝතේජෝ වායෝ කියන මේ ධර්ම නැති බවට යන්න ඕන පිටට යනකොට තෙරුවන් සරණයි හැම දිනකටම.
ඔය මම සේන මහත්තයාට කියව වෙනවා බොහොම පින් පද්ම මහත්මිය මම නැවත සේන මහත්මයාට ප්‍රශ්නෙක ඇත්තටම මේ චක්කුව ගැන කියලා කියන ඇහැගෙන ඇත්තටම කොහොමද ඇහක් හැදෙන්නේ? සිනමාත්‍ය හැමදාමත් අපිට සරල විදිහට කතා කරන හින්දා අපි බලමුකෝ. දැන් මගේ දැන් මේව දැන් මම ඇහ අරගෙන ඉන්නවා. මම හිතනවා මගේ පෙර පින්කම කරපු කුසල් හින්දා මට මේ ආත්මේ ඇස් පෙනෙන තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා. ඒක කොහෙට නැති වෙද්දන්නේ. ඉතින් ඇස් පෙනිලා ඉපදුනා. ඉතින් ඒක හොඳයි. මේ මාසසක් තියෙනවා මට වැඩ කරන. ඉතින් එතකොට ඒක එකක්. නමුත් දැන් මම මෙහෙම බලන් ඉන්නවා. යහපත මට ඉස්සරහින් පේනවා මේ දොර. දොර පේනවා. ඉතින් මේ දොර මට පේනවා කියලා කියනකොටම දැන් ඔන්න ඇස ඇතුණා කියලා අපි කියනවා. නමුත් එතකොටම මගේ වයිෆයල්ට කියනවා කෑම කන්නේ නැද්ද කියලා. එතකොට දැන් මගේ කන ඇතුණා. ඇහි කන දෙකම එකපාරට තියෙන බෑනේ. කන ඇතුණා. කන ඇතුණේකොට කලින් ඇතුවිච්ච දොර සම්බන්ධිත විචාය නැති වුණා. නේද? ඊට පස්සේ තියෙල් තිබුණ තමයි කන ඇතුනේ. විල කනක් තිබුණේ දොර බලන වෙලාවේ. ඊට පස්සේ ඒ යහපු කන නැතුණා. ඊට පස්සේ මම මේ ඔයගලත් එක්ක කතා කරනවා. එතකොට මගේ කටින් වැඩ. ඔය විදිහේ ඔය ඇතිනත කතාව අපි තේරුම් ගන්නේ අන්න ඔතෙන්දී ඇතිවෙච්ච කන්න ගැන කතා කරොත් එහෙම. එහෙම නැත්නම් ඔතෙන්දී ඇතිවෙච්ච ඇහැ ගැන කතා කරොත් ඔගලේ මතය කිව්වා ওই කතාව දැන් අපිට තේරෙනවා. ඔය ඇහි සමුදේ මොකද්ද කියලා කියන්නේ කියලා. අනේ මට තේරෙන්න තියෙන දාන්නේ කොහොමද මේ වගේ ඒ ඇහි සමුදේ මම තේරුම් ගන්නේ. මේ උදාහරණ සරල උදාහරණකින් මට කියන්න කොහොමද ඒ ඇහි සමුදේ මම තේරුම් ගන්නේ. සේන මහත්මේ.
තිරුවන් සරණයි. ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. ද මට තේරෙන විදිහට දැන් ඇස කියන එක ඇත්ත නැත්ත කියන විදිහට නෙමෙයි මම තේරුම් ගත්තේ. ඇති වෙනවා ඒ වගේම නැති වෙනවා කියන එක ක්‍රියාවලිය. ඒ විදිහටයි මම තේරුම් ගත්තේ. ඉතින් ඒක මම දැනගන්න කියලා රැද්දක් තියනවාද කියලා කොහොම හරි මම හිතාගෙන ඉන්නේ මේ ඇති වෙනවා කියන එක ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය දැන් බුදුහාමුදුරුව අපිට දේශනා කළේ ක්‍රියාවලිය බලන්න කියන එකයි. ඉතින් මේක බලාගෙන යනකොට මේක ඇති වෙන්න හේතුවක් තියෙනවා. මේ ඇස කියන ඒ දැන් දලුවත් මහත්මයා කිව්වා වගේ දොර දිහා බලාගෙන ඉන්න එකේ හේතුවක් තියෙනවානේ. මේ මොකද ඇස දිහා මේ දොර දිහා බලන්නේ? ඒක පෙනෙන්නේ මොකද්ද? ඒක හේතුව. ඒ හේතුව බලන එකදී අපිට එතෙන්දී සිත දිහත් බලන්න සිද්ධ වෙනවා කියලා මට තේරෙන මගේ දැනුමට. ඉතින් මේ ඇතිවීමේ ක්‍රියාවලිය මේ ඇත නැත කියන එක නෙවෙයි. ඇතිවීම කියන ඒ ක්‍රියාවලිය සිදුවෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපේ සිතේ තියෙන මට තේරෙන විදිහට මේ කාම ශක්තිය, උපාදාන ශක්තිය කියලා සමහර වචන කියන්න පුළුවන්. නමුත් කොහොම හරි ඒකට ඇලෙන ගතිය කියන්න පුළුවන්. ඒකට අපි මගේ තියෙන මොකක් හරි ඇලෙන ගතියක්. ඒක තමයි අර සබ්බ ලෝකේ අනබිරත් සංඥා කියලා අපි කරන්න හදපු එකත්. ඒ විදිහට ඒකට ඇලෙන ගතිය තියෙන නිසා තමයි ඒ සංඥාව නැත්නම් ඒ හැඳිනීම තියෙන නිසා තමයි මේ දොරට ඇස කියන එක ඉපදුනේ. ඉතින් මේක නැති වුණොත් අපි ඇස නැති කරන්නේ පෙනීම ඇති වුණාට ඒ ඇලෙන ගතිය තමයි නැති වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ නිරෝධය කියන එකත්. මොකද ඇස නැති කිරීම නෙවෙයි නිරෝධය කියන එක මම තේරුම් ගත්තේ. මම තේරුම් ගත්තේ නිරෝධය කියලා කියන්නේ ඒකෙන් ඇති වෙච්ච ඒ ඇලීම කියන එක නැති කිරීම කියන එකයි. ඒ විදිහටයි මගේ තේරුම් ගැනීම. තේරුවන් සරණයි.
එහෙනම් හොඳයි. හොඳයි. එතකොට හැබැයි මේ මගේ මේ ඉස්සා තියෙන දොර ඕගොල්ලෝ බැලුවොත් එීම මම හිතන්නේ ඕගොල්ලෝ කැමතියි කියලා. මම එක අල්ලගෙන හරි එහෙම නෙමෙයි. මට මම මේ අල්ලගත්ත කතාව අල්ලගෙන නැහැ. දැන් දොර එහෙම ඒ වුණාට දොර මට පේනවනේ. එතකොට මගේ ඇහැ තුන නැති වෙලානේ. අල්ලාගත්ත කියන එක අල්ලාගන්න මොන දෙයක් ඇති වෙන්නේ? ඒකයි ප්‍රශ්නේ.
ඔව් තේරුවන් සරණයි. කියන්නේ මම එතෙන්ද තේරුම් ගත්තේ අල්ලා ගැනීමම නෙමෙයි. ඒක ඇලීම කියන එක. දැන් ඒ ඇලීම කියේ ඇලීම කියන එකයි අල්ලා ගැනීමේ දෙකක් තියෙනවා. දැන් අපේ ගොරහවුඩු කමට තමයි අපි අල්ලා ගන්නෙ. ඇලීම කියන එක ඒකේ තියෙන ශක්තියක්. සිත කියන එකට අල්ලා ගැනීමක් නැතුව සිත පවත්වන්න බෑ අපිට. ඒක තමයි අපේ ප්‍රත්‍යජන සිතේ තියෙන ගතිය. ඉතින් මේක හැමතිස්සෙම අල්ලා ගැනීම කියන ඒ ඇලීම කියන ගතිය සිතේ ඇති වෙන ඒක ධාතු ශක්තිය නැත. ඒ ශක්තිය නිසා තමයි ඒව ක්‍රියා වෙන්නේ, ඒ ක්‍රියාව සිදු වෙන්නේ කියන එකයි මම තේරුවේ. කියන්නේ මම කරනව නෙවෙයි, කවුරුවත් කරනවත් නෙවෙයි. නමුත් ඒකේ තියෙන ශක්තිය නිසා ඒ ඇලීම සිදු වෙනවා කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. මම වල උපාදින්න කියන தත්ත්වෙ වෙන්නේ නැති නේද? මේ හොඳයි. ඔබතුම හරි. දැන් විභංග පොතේ මෙහෙම බලනකොට කියනවා ඒ දස ආයතන ඉදිරියට වෙන් කරන තැන්වල මේ ඒ ආයතන වල උපාදින්න ලක්ෂණේ තියෙනවා කියන එක. ඉතින් ඒක හරි. මම හිතනවා ඒකත් හොඳ පැහැදිලි කිරීමක් තුමා කරේ අපිට. ඔගලගේ මාත්මය ඔබතුම නැවතුම වෙන්න. ඕකේ තවත් ප්‍රත්‍යක් තියෙනවද දන්නේ නැහැ. දැන් ඒ කියන්නේ දැන් මම ධාතු ස්වරූපයක් බැලුවොත් එහෙම දැන් මගේ මේ මාසසට හැකියාවක් තියෙනවා කිසියම් දෙයක් ග්‍රහණය කරගන්න. ඒකේ ඇසේ ලක්ෂණය ඇසක තියෙන හැකියාව. ඒ හැකියාව ඇතුළ තමයි මම ඉපදුනේ. ඒත් ඒක ලක්ෂණේ ඇත යමක් ඉස්සරෙන් රූපයක් පටවියාපෝතේ ජීවලින් හදිච්ච කිසියම් රූපයක් කියන වචනේ පටවියාපෝතේ ජීවලින් හදිච්ච යමක් ඇත්නම් ඒ දේ මේකට ගෝචර වෙනවා. අර පසල් එක කැරි දෙකක් වගේ සෙට් වෙනවා. එතකොට මේ ගෝචර වීම එකේ ධාතු මේ ලක්ෂණේ. ඒක මම කැමති නැත්නම් ඒක වෙනවා. හරියට වහිනකොට වහින එතනක් යට කෝපයක් තිබ්බොත් කෝපේ වතුරින් පිරෙන එක වලක් කරන්න බෑනේ. මේ වගේ දෙකේ හැකියාව නිසා ඒක වෙනවා. එතකොට මේ නමුත් ඒක ඊට පස්සේ මම මේක මේ දොරය මේ දොර කියන මම කියන තැනට එනකොටම මම ඔන්න මගේ පෙර දැනුමක් ගෙනෙල්ලා සංඥාවක් ගෙනෙල්ලා මේක දොර කියලා. අන්න එතකොට මම ලෝකයා බැඳුරා වෙනවා කියලා මට හිතෙනවා. එතකොට මම ලෝකයා බැඳුරා වෙනවා. එතකොට මම මේ ඔන්න ඇහැක් හදාගත්තා වෙනවා. ඒ ඒකද සමුදය හදා ගැනීමට. එහෙමනම් ඒකද සමුදය උනේ මම සංඥා වන් සහිතව මේ ගොක්ක මේ දේ අඳුනා ගැනීමද? මම දන්නේ ඒක ආරම්භයක් වේද කියලා තින් එහෙට සාකච්ඡාවකට එහෙම නැත්නම් ඒ තවත් ටිකක් කරුණු ටිකක් විස්තර කරගන්න කැමතියි සම්බන්ධයෙන්. කොග්ගලගේ මාත
සමුදය දෙවන් සර්ණයි මම කතා කරන්නේ නම් දැන් ඔබතුමා මේ ටෙක් වෙලා කිව්වේ මම දන්නේ මම හරි ගස්සන්න මට මම දකින හැටියට අසකනනාසය දිවකය මේවා මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු දේවල් කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට මේවා ලෝකයටයි අයිති දේවල්. එතකොට ලෝකෝත්තර පැත්ත අපි බලනකොට මේ ඇස් දෙකෙන් මට පේනවා කියන එක ලෝකයටයි දෙයක්. එතකොට තවත් අපි කතා කරලා තියෙනවා දෙයක් තින්නන් සංගති පස්සෝ අහුත්වා සම්බූතං හුත්වාන භවිස්සති කියලා. සමුදය කියන තැන තියෙන්නේ ධර්ම අට ගත්තාම මේ වර්ණ ගන්ධ රස වෝජා කියලා ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපයක් වර්ණයක් රූපයකුත් නෙවෙයි වර්ණයක් ගන්න විතරමයි. එතකොට ඊ ඇසත් රූපයත් හටගත්ත තැනක විඥාණය එතෙන්ට එකතු වෙනකොට ඒකට කියනවා පස්ස කියලා. ඊ තුන් දෙනා එකතු වුණු තැන තමත් අපි සාකච්ඡා කරනකොට කියනවා එතනින් යම් කිසි දෙයක් විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වීම සමානයි ගහකුත් ආලෝකයක් මහ පොළොවක් තියෙන තැන මහ පොළොවට හැවනැල්ල වැටෙනවා. ගහේ හැවනැල්ල. එතකොට ආලෝකය නැත්තම් ඒක වැටෙන්නේ නැහැ. පොළව නැත්තම් වැටෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ එක වතාවක අහනවා ස්වාමීන් වහන්සේලගෙන් දැන් නැගෙනහිරින් එන ආලෝකය නැගෙනහිර ජනේලයෙන් ඇතුල් වුණාම කොහාටද මේක වැටෙන්නේ? එතකොට කියනවා බස්නාහිර බිත්තිය වැටෙනවා කියලා. බස්නාහිර බිත්තිය නැත්නම් එහෙනම් ඉතින් පොළොවේ වැටේ. පොළොවක් නැත්නම් ජලයට වැටේ. ජලයක් නැත්නම් එහෙනම් ඒක ඇති නොඇති උනාවේ. එතකොට හේතු නැති වුණු තැන සියක් ඇති වෙන්නේ නැහැ කියන එකයි එතනින් කියන්නේ. එතකොට දැන් ඇහෙන් ඇහත් රූපයක් විඥානයත් හටගත් තැන යම් කිසි දෙයක් ඇති වුණා නම් ඒක ඇහැට කියන්න බෑ මම මේක දැක්කයි කියන එක. මේ ඇහැට පේනවා දැක්කේ පේ කණ්ණාඩිය ඉස්සරට ගියාම වැටෙන ඡායාව වගේ තමයි. කණ්ණාඩිය දන්නේ නැහැ එතන වැටෙන්නේ මොකද්ද කියලා. ඊට වඩා කිසිම වෙනසක් එතන නැහැ කියනවා. එතකොට සංඥාවෙන් අල්ලගන්නේ මේක පස්ස වුණාට පස්සේ සංඥාවෙන් අල්ලන්නේ සංඥාව දැක්කපු දෙයක් නෙමෙයි. එතකොට ඔබතුමා කියන දොර අපි බලන්න ඕන ඇසට මොනවද දකින්න පුළුවන් කියලා. එතකොට ඒකට අපි බුදු පියාණන් වහන්සේ කියන සද්ධාව තියාගන්න ඕන. තියාගෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ වර්ණයක් විතරයි ඒකට දකින්න පුළුවන්. ඒකට දොරවල් දකින්න බෑ. ඒකට අහුළු නැහැ. එහෙනම් අපේ මායාවකට අහුවෙලායි කියන බව එතනින් දැනගන්න ඕන. ඇසට පෙනුණු දේ ඇස දුටුවෙන් ඇසට කියන්න බෑ මොකද්ද දැක්කේ කියලා. එහෙනම් මෙතන දොරක් පේන්නේ කොහොමද? ඉපෙනෙන්නේ එහෙනම් ඒක මනෝමයට ගිහිල්ලා මායාකාරය දෙයක් හදලා අපේ ඉදිරියෙන් තිබ්බා මේක දොර කියලා. එතකොට ඔබතුමාම කිව්වා මේක අපේ පෙර පුරුදු කියලා. හරි ආශ්‍රවනේ ආශ්‍රව තියෙන ලෝකය තුල. ඉතින් මම දැන් ගොඩක් වෙලා කතා කරා තෙරුවන් සරණයි.
ඔබතුමා මේ කතා කරද්දී බොහොම සත්‍යයක් සම්පූර්ණ එකයි කිසිඳ ගෙරුවන් එක හරිම හොඳයි. මේ මට ඕනකම තියෙන කොග්ලික මහත්තයාගේ ඉතුරු ටිකට අවතීර්ණයක් ගන්නයි ඇත්තටම. ඔබතුමාගේ ඔබතුමා කියපු දේ බොහොම ආලෝකයක් ලැබුණා ඒ කොටසට. අපිට ඕනේ දැන් ඔබතුමා අපිට කිව්වාට ඇත නැත නැත ඇත නැත කියන ඒ දැනුමින් ඔබට ගිහිල්ලා කොහොමද චක්වේ සමුදේ දැනගන්නේ කියලා. ඉතින් ඒකයි මම චක්කුවේ ගැන අපි කතා කරනකොට අපි ඇත්තටම කතා කරමු අපි චක්කුවේ සමුදේ දැනගන්න ඕනේ කියන තැනින් සාකච්ඡා ඉවර නොකර මොකද්ද චක්කුවේ සමුදේ? මොකද්ද සෝතේ සමුදේ? මේක ටිකක් මට යන්න කැමතියි. ඒක තමයි අපිට මේ කල්යන චොක්කෝම විවිධාකාරයට ඒකන අදහස් දැක්වුවා. දැන් මම හිතනවා නැවතත් අපි කොගලගේ මහත්මයාට යොමුමු කියලා.
හොඳයි මම හිතන්නේ හුඟක් වැදගත් අදහස් ඉදිරිපත් වුණා. මේ ඒතරම තමතකන්න කලින් දලුවත් මහත්මයා මතක් කළා වැදගත් වචනයක් උපාදින්න කියන එකත්. ඒකත් මේ වට තේරුම් ගන්න ගාක් උදව් වෙනවා කියලා මං හිතනවා. මොකද අපි අමතක කරන තැන සතර මහා ධාතුව කියලා කතා කළාට ඕක උපාදින්න කියන එක අමතක කරනවා. ඉතින් එතනත් වෙනම සාකච්ඡා කරන්න ඕන තැනක් කියලා මං හිතනවා. ඒක අපි පස්සේ වෙලාවක ගමු. මේ හැබැයි අවබෝධයට ඒකත් අවශ්‍යයි කියන එකත් පොඩ්ඩක් පැත්තක තියාගන්න. දැන් අපි බලමු මේ දරුවත් මහත්තයාගෙන උදාහරණේ දොරක් දොර පේනවා. දැන් දොර පේනකොට ඊළඟට සද්දයක් අහනකොට ඉතින් සද්දේ ඇහෙනවා. එතකොට කවුද කතා කළා? ඒ එතෙන්ට සීය ගියා. දැන් ඒ වෙනකොට දොර නැහැ. මොකද දැන් අපි සද්දෙට සෝතායතනෙ නේ ඉපදিলা තියෙන්නේ. චක්කායතනෙට අදාළ ඒවා නැති වෙලා. එතකොට මෙතන දැන් අන්න ඇති වෙලා නැති වෙන බොහොම වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි අපි දැන් කිව්වා ඊට කලින් මොහොතක් නෙමෙයි, පස්සේ මොහොතක් නෙමෙයි, දැන් මේ මොහොත ගැන මේ මොහොත තමයි බුදුරජාණන් වහන්සේ විදර්ශනය කරන්න කියන්නේ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒතර මේ මොහොත නැති වුණා ඊළඟ මොහතාව කියලා එහෙම එහෙම මේක මන් දකින්න එක්තරා විදිහක පැන පැන යෑමක්. එතකොට මේ මොහොතේ විදර්ශනය කරන්න මේ මොහොතේ මුලාව හොයාගන්න ඕන. එතකොට ඒ දකින ක්ෂණේ ගත්තොත් ඊට මොහොතකට කලින් දුන්නේ මොහොතකට පස්සෙත් නෙමෙයි අපිට අදහසක් ආවා ආරෙහි දොර තියෙනවා. ඒ දොර මේ තියෙනවා කියන එකෙන් ගන්න එපා. මේ ඉස්සෙල්ලත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියන එක නෙමෙයි මම මේ ක්ෂණේ අරන් කතා කරන්නේ. මේ ක්ෂණේ තුල දකින මොහොතේ දොර තියෙනවා කියලා දැනගත්තා. එතකොට ඒ මොහොත විදර්ශනය කරන්නේ කොහොමද කියන එක තමයි මම මේ දැන් එන්න හදන්නේ. එතකොට ඒ මොහොතේ දොර තියෙනවා කියලා දැනගත්තා නම් එතකොට දොර අපි ගන්නවා බාහිරයි බාහිර ආයතනේ. දොර දැනගත්ත ඇස කියන එක අජ්ජත් ආයතනේ. එතකොට අජ්ජත් බහිද්ද වෙන්වීමක් තියෙනවා. තමයි ඉස්සෙල්ලත් මතක් කළා ඔය වෙන්වීම ආවනම් මේ එක පැත්තකින් ලෝකෙට අහුවිලා අනිත් පැත්තෙන් මම පිහිටලා මොකද මට සාපේක්ෂව තමයි අජ්‍යත්ත බහිද්ද වෙන් උනේ. මගේ ඇහෙන් එළියේ තියෙන දොර දැක්කා. ඔක දැන් කැමති නැති වුණත් ඔක මම කියන්න ඒක ඔක වෙන කාගේවත් ඇහෙන්නේ නෙමෙයි දැකලා තියෙන්නේ නං. අපි මම වචනේ දැම්මත් නැතත් නම් පිළිගන්න වෙනවා. ඒතන සමත්වයේ පිහිටියා. කයිදිරිය සක්කාය දිට්ඨිය පිහිටියා කියන එක. එතකොට ඒකෙන් මිදෙන්න ඔතන විදර්ශනයක් අවශ්‍යයි. පච්චුප්පන්න යෝ ධම්මං තත්තතස්සේ පිස්සති. එතකොට මේ විදර්ශනය තුලින් අපිට පටිච්චසමුප්පන්න බව පේන්න ඕන. පටිච්චසමුප්පන්න බව දකින්න නම් ඵලය ගැන විතරක් කතා කරලා දකින්න බෑ කියන එක මම පෙන්නුවේ. මොකද ඵලය ගැන කතා කළොත් වෙන්නේ දැන් දොර කියන එක ඵලය නම් ඒ දොර ඔయిత කලින් තිබුණේ නැහැ. ඒ මොහොතේ තිබුණා. අපි සද්ද යහන වෙලාවේ නැහැ කියලා ඒ පැත්තකින් දකින්න පුළුවන්. හැබැයි එතන නැත ඇත නැත කියන එකට ආයේ අහුවෙලා. එතකොට මේ ක්ෂණේ විදර්ශනය කළොත් හරියට වුණත් ඔය මතවලටත් වෙන්න බෑ. ඉතින් මේක සමහරෙක් කියන්න පුළුවන් ඒ ඇත නිමේ එතන වෙනස් වීමක් නේ කියලා. මං කියන්නේ ඒ වෙනස් වෙන මොහොතේ ඒ ක්ෂණය ගත්තොත් මෙහෙ ඇසයි අරෙහි දොරයි පැනවීමක් කරලා තියෙනවා. ඒ පැනවීම තුල අජ්ජත් බහිද්ද බෙදිලා තියෙනවා. ඒකේ හේතුව තමයි අපි ඔය දෙකම දැන් ඵලය ගැන කතා කළාට ඇස හෝ දොර හෝ දෙකම මම ඵලය විදිහට දකින්නේ. ඒ දෙකේම සමුදේ හොයාගත්තේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ කියන එකට යන්න. දැන් අසත් රූපයක් දොරත් රූපයක්. අපි හැබැයි දොරේ සිද්ධ වෙන දේවල් කලින් තිබුණ නැහැ දැන් තිබුණා ආයි නැහැ කියන එක කතා කළාට සමුදේ පැත්තක් බැලුවේ නැහැ. ඉතින් සමුදේ පැත්තේ දැන් අපි ධර්මයෙන්ම කතා කරන වචන ටිකක් තියෙනවා. ආහාර කර්ම තණ්හා අවිද්‍යාව කියලා. ඒවා පත්‍ය වෙලාමයි මේවා අජ්ජත්තායතන බහිද්ධායතන හටගන්නේ. එතකොට ඒකෙත් අපි බොහෝ විට කතා කරයි මම හිතන්නේ දරුවත් තමහත්තර කතා කළා මට අර පෙර පිනක් හින්දා මනුස්සයෙක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඒක කර්මයක්. ඒක කර්මයෙන් නිසා කියන එකත් කතා කරනවා. එහෙම නැත්නම් අපිට මේ ආහාර නිසා තමයි හැදුනේ කියලා ආහාර පැත්තකුත් කතා කරයි. අපිට තණ්හාව හින්දා තමයි මේක ලැබුණේ. මොකද ගිය ජීවිතේ මැරෙන මොහොතේ තණ්හාව ඉතුරු වුණා හින්දා තමයි අපි මේ මනුස්ස ජීවිතයක් ලබා ගත්තේ. තණ්හාව නැති වුණා නම් උපදින්නේ නැහැ. එහෙම ඒකත් කතා කරන්න පුළුවන්. හැබැයි ওই තුනේදීම චුට්ටක් නුවණින් බලන්න අපි දැන් මේ ලෝකෙට අහු වුණා නේද? ලෝකෙට අහු වුණා කියන්නේ අපි පෙර ජීවිතයක් මෙතෙන්ට සම්බන්ධ කළා. අතීතයක් මෙතෙන්ට සම්බන්ධ කළා. එතකොට අතීතේ මම සිද්ධ කරපු කර්මයක විපාකයක් නේද? එතකොට අතීතෙත් මම දැනුත් නම ආත්ම සංඥාව එතන තියෙනවා. ඊළඟට තණ්හාව ගත්තත් පෙර ඉතින් මට තිබුණ තණ්හාවෙහිඳ නෙමෙයි මෙහි ඉපදුන්නේ. එතනත් ආත්ම සංකල්පේ තියෙනවා. එතකොට ඔය හොයපු හේතු ආහාරත් ඔහම පැහැදිලි යති. තාම අපි මේ ලෝකෙට අයිති පැත්තෙන් මේ කතා කරන්නේ. ලෝකෙන් එතර වෙන පැත්තක් නෙමෙයි. පටිච්ච සමුප්පන්න බවක් නෙවෙයි. මේ ඇතිකල්හි මේ වේ, මේ නැත්තම් මේ නොවේ කියන ධර්මතාවයට ආවේ නැහැ. එතන බලන්න වෙනවා අන්න දැන් අර අවිද්‍යා පැත්ත. එතන මං හිතන්නේ මේ පද්ම මහත්මිය කියන්න උත්සාහ කළා ඒකට කිට්ටු වෙන දැන් දොර කියන එකක් එළියේ තියෙන එකක්ද අපි දැක්කේ මේ චක්කායතනය ගැන නුවණින් බලනකොට නැත්නම් ඇහි හැකියාව දැක්කොත් අපි දන්නවා ඇහැට පුළුවන් වර්ණ සංඥා වරන් දෙන්න විතරයි. ඇහැට කවදාවත් බෑ දොරක් අරන් දෙන්න. අර කණ්ණාඩිය ප්‍රතිබිම්බ හදලා දෙනවා මිසක් කණ්ණාඩියට හැකියාවක් නැහැ හැදුවේ මොන ප්‍රතිබිම්බද කියලා දැනගන්න. ඒකට අපි අර භෞතික මට්ටමින් හිතුවොත් ඇහැට ප්‍රතිබිම්බයක් හදලා දුන්නාට ඇහැ දන්නේ නැහැ මේ වෙලාවේ හැදුවේ මොන ප්‍රතිබිම්බද කියලා. හරියට කැමරාව වගේ කැමරාව ෆොටෝ ගත්තට කැමරාව දන්නේ නැහැ මොන ෆොටෝ එකද ගත්තේ කියලා. ඒක දැනගන්න තව කෙනෙක් ඉන්නවා. ඉතින් අපි දන්නවා දැන් මෙතන ඇසෙන් අරන් දෙන මේ වර්ණ සංඥාව මන ආයතනෙන් කල්පනා කරලා තමයි ආවේ. මොකද්ද දන්නේ නැහැ මේ හැටි තියෙන්නේ මේ පාට තියෙන්නේ. එහෙම කියලා හිතන්න ගිහින් අර පෙර ඇසුරත් උදව් කරගෙන තමයි ওই දොරක් කියන தത്വෙට දැනගන්නේ ඒක මන ආයතනෙන්. එහෙනම් අපි මන ආයතනෙන් දැනගත්තු දේ එතන සිහියනවන නැති නිසා නේද? එළියේ දොරක් බවට පත් කරන්නේ. මොකද මන ධම්ම මනෝ විඥාන කියන තැන සීයනුවන නැහැ. ධම්ම කියන්නේ මනසේ නිර්මාණයක්. ඒක කවදාවත් එළියේ තියෙන එකක් නෙවෙයි. එහෙනම් මන ආයතනේ ක්‍රියාත්මක වෙද්දී මන ධම්ම මනෝ විඥාන මට්ටමක් වෙලා තියෙන්නේ. එතන සීයනුවන නැති හින්දා අවිද්‍යාව මත ඇත්ත ඇතිහෙටි නොදන්නකම මත නේද ඔය දැක්කේ එළියේ දොරක් කියලා අපි පැනෙන්නේ. එතනින් පේනවා දැන් දොරට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා ඔන්න සමුදේ පේනවා අවිද්‍යාව. දැන් ඒක අසීත අවිද්‍යාවක් නෙවෙයි. ඒක ඔය දකින මොහොතේම යෙදුන අවිද්‍යාවක් නිසා තමයි අපි බාහිර දොරක් පැනෙන්නේ. මේ දකින ක්ෂණේ එළියේ දොර තිබුණා කියලා පැනෙන්නේ අවිද්‍යාව මත කියලා මම කියනවා. ඒක මම හිතන්නේ පැහැදිලි යති. මොකද මන ආයතනේ නුයි දොර කියලා දැනගත්තේ. චක් ආයතනෙන් වර්ණ සංඥාව විතරයි දුන්නේ. වර්ණ සංඥාව කියන්නේ දොර නෙවෙයි. දොර කියන එකක් හිතේ මන ආයතනෙන්. මන ආයතනෙන් හදපු තැන සිහියනවන නැති නිසායි අපි එළියේ දොර දැක්කා කියන ලෝකයට අහු වෙන මට්ටමට ගියේ. එතකොට මේ එළියේ තියෙන එක හැදුනේ කොහොමද කියලා හොයන්න ගියොත් අපිට අර මට්ටමේ ඔය ආහාර අරවම ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මෙතන අවිද්‍යාව නිසා සිහිය නුවණ මන ආයතනෙන් කරපු දේ මන ආයතනෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නැති නිසා නේද දොරක් පැනෙව්වේ. අපිට මේ ආයතන වලට මෙතන සිහිය නුවණ පිහිටියනම් අවිද්‍යාව යෙදුන් නැත්තම් එහෙන් වර්ණ සංඥාවක් දුන්නා මනසෙන් වර්ණ සංඥාව ගැන කල්පනා කළා. කල්පනා කරනකොට මන ධම්ම ටිකක් හැදිලා ඒක මනෝ විඥාණයෙන් දැනගත්තා. ඒවා හිත ඇතුලේ මිසක් එළියේ තියෙන අල්ලන්න පුළුවන් ඒවා නෙමෙයි. අපි බාහිරේ තියෙන අල්ලන්න පුළුවන් මොනායින් හරි හැදිච්ච දොරක් බවට පත් කළේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි. එතකොට දොරට අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියන එක පේනවා. දැන් ඒකත් මම හිතන්නේ හුඟක් අයට පැහැදිලි ඇති අපි ගොඩක් කතා කරලා තියෙන හින්දා. දැන් මෙතන අපි එන්න ඕන ඇහි සමුදය. ඒ කියන්නේ ඇහි සමුදයත් ආහාර කර්ම තණ්හා අවිද්‍යාව. ඒක ආහාර කර්ම තණ්හා නම් ඉස්සෙල්ලා විස්තර කළා. දැන් අවිද්‍යාව හින්දා ඇහැ හැදුනේ කොහොමද කියන පැත්ත තමයි හොයන්න ඕනේ. මොකද මේ අවිද්‍යාව දුරු වීමමයි දුරු වෙන ඥානයමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානං කියනකොට තමයි සම්මා දිට්ඨිය එන්නේ. එතකොට ඒ අවිද්‍යාවේ අනිත් පැත්ත ඒ ඥානයේ පැත්තෙන් සත්‍ය ඥානයේ පැත්තෙන් බලනකොට එතකොට අපි මෙතන අවිද්‍යාවෙන් ඇහැ හැදුනේ කොහොමද මෙතන කියන පැත්ත පොඩ්ඩක් හොයන්න වෙනවා නෝනේ. දැන් බලන්න මේ මොහොතේ දොර තියනවා කියලා දැනගත්තු හැටිනම් අපි කතා කළා. දැන් ඊළඟට නුවණින් විමසලා බලන්න ඕන මේ මොහොතේ ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඒ කොහොමද දැනගත්තේ කොහොමද කියන තැන සමුදය හම්බ වෙයි. දැන් බලන්න ওই දොර දකින මොහොතේ අපිට ඇහැ පෙනුණාද? දොර පේනවා මිසක් මං හිතන්නේ කාටවත් ඇහැ පේනවායි කියලා. එහෙනම් ඒ පෙනීමට ඇහැ ආйти නැහැ. එහෙනම් කොහොමද කිව්වේ මේ පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා? දැන් ඇහැ ගැන අහලවත් නැති නොදන්න පොඩි ළමෙක්ට දොර පේයි නේද එළියේ තියෙනදී? එයා කියයිද මේ ඇහැ තියෙන නිසායි දැක්කේ කියලා? ඒතර පේනවා. එයාට එහෙම ඇහක් හැදෙන්නේ නැහැ. අදහසක් එන්නේවත් නැහැ. එහෙනම් අපි මේ දැකීම ගැන කල්පනා කරන්න ගිහින් අපේ පෙර අත්දැකීමක් නේද ගත්තේ? ඔහොම පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියන එක. එතකොට ඒකත් දැකීමට අයිති දෙයක් නේ. දැකීම ගැන මනායතනෙන් කල්පනා කරන්න ගිහින් නේද අර වගේ දොරක් පේන්නේ මේ වගේ ඇහක් තිබුණොත් නේද කියන එක මනසෙන්ම හදන එකක් නේද? එතනක් තියෙන්නේ මන ධර්ම මනෝවිඤ්ඤාණ කියන ධර්මතාවයක් නේද? එතකර දොර හැදුවෙත් මන ධර්ම මනෝවිඤ්ඤාණ කියන එකෙන් ඇහැ හැදුවෙත් මන ධර්ම මනෝවිඤ්ඤාණ කියන එකෙන්. මොකද පෙර අත්දැකීම උතෙන්ට අරම්මයි ඒ රූපය අපි සකස් කරලා තියෙන්නේ. මේ මොහොතේ වර්ණ සංඥාවට අදාළව කල්පනා කරන්න ගිහිල්ලා ඔය වර්ණ සංඥාව අරන් දුන්නේ ඇහැකින්නේ ඇහැ මේ වගේ කියන එකක් අපේ පෙර ඇසුරකින් නේද ගත්තේ. දැන් ඔන්න ඔතන දැක්කොත් එහෙම පේයි මෙතන අවිද්‍යාව ප්‍රත්‍ය වුණා හැටි. එතකොට මේ දැන් අපි ඇහක් ගැන දැනගත්තා නම් ඒ දැනගත්තු ඇහැ දැකීම ඒ කියන්නේ ඇහැ උපදින වර්ණ සංඥාවට අදාළ නැහැ. මොකද ඇහි කෘත්‍ය වර්ණ සංඥාව උපදින එක විතරයි චක්කායතනේ. අනායතනෙන් තමයි ඔය සංඥාව දිහා බලාගෙන කල්පනා කරන්නේ. ඒ යම් සංඥානාති තං විතක්කේති කියන තැන. එතකොට ඒ කල්පනා කිරීම තුළ හැදෙන දේවල් ටික තමයි ප්‍රපංච බවට පත් වෙන්නේ. එතකොට තේරුම් ගන්න දොර කියන එක ප්‍රපංචයක්, ඇහැ කියන එක ප්‍රපංචයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කල්පනා කිරීම තුළ දැනගත්තු ඒවා. ඒක දැකීමට අයිති නැහැ. මෙතන මේ සියුම් කරුණක් තියෙනවා. මොකද දිත්තේ දිත්තමත්タン කියන එක තේරුම් ගන්න ඕන අපෙන්ට යන්න වෙනවා. මොකද දිත්තේ දිත්තමත්タン බාහිරට කියන්නේ එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. ඒ කියන්නේ බාහිරෙන් පිහිටන්නේ නැහැ දිත්තේ දිත්තමත්タン වුණත්. මේින්ද නොපිහිටයි මේ පැත්තේ. මේ පැත්ත කියන්නේ අජ්ජත් ආයතන. ඒකෙන් පිහිටන්නත් බෑ. මොකද දැකීම කියන එකට ওই දෙකම අයිති නැහැ. අජ්ජත් බහිද්ද කියන දෙක අපේ අවිද්‍යාව නිසාම පනවපු දෙයක්. එක හුඟක් පැහැදිලි. මොකද අජ්ජත්ත බහිද්ද වෙන්වීම තුල මම ඉන්නවා. එතකොට ඒක දික්ක කියන එකට අයිති සිද්ධියක් නෙමෙයි. අපේ මෝඩකමට විද්‍යාව මත දාපු එකක්. ඒ නිසා තමයි මම කියේ ඒ දෙදීම තුලම සක්කාය දික්කිය තියෙනවා කියලා. එතකොට මෙතන සමුදය දැක්කොත් මෙන්න මේ සමුදය නිසා නේද හැපෙනෙන්නේ. මෙන්න මේ සමුදය නිසා නේද බාහිර රූපේ පැනෙන්නේ. ඒ කියන්නේ අජ්ජත්ත බහිද්ද දෙකක් පැනෙව්වේ විත් නැත්තම් දැකීම කියන එකට අයිති නෑ ඒවා. දැකීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා අපි එකතු කරපු ඒවා. ඒකට මතක තියාගන්න මේ සිද්ධිය කියන එකට අපි මොනවා හරි එකතු කළා නම් ඒක අවිද්‍යාපත්‍ය සංඛාරමයි. අවිද්‍යාවෙන් පනවපු දේවල්මයි. ඕකම තමයි දුක කියන්නේ. ඕකම තමයි කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය කියන්නේ. ඕකම තමයි ලෝකය කියන්නේ. ඇහැ කියන එකයි රූපය කියන එකයි දෙකම රූප උපාදානස්කන්ධයට යටත් ඒකේ ප්‍රත්‍ය වෙලා තියෙනවා අවිද්‍යාව. මේක පැහැදිලිව ධර්මයේ තියෙනවා. මේ අජත්ත ආයතනෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බාහිර ආයතනෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඒකට අපිට ඔය අවිද්‍යාව අඳුරගන්න බැරි එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒවා කිව්වට ඒතර මෙතන මම දකිනවා මෙන්න මෙහෙම දැන් මේ ඇහි කෘත්‍ය අඳුරගත්තොත් මනසේ කෘත්‍ය අඳුරගත්තොත් එතන තියෙන විඥාණයෙන් කරන මුලාවට අපි අහුවෙන්නේ. ඒතර කෘත්‍ය තමයි ඇහි කෘත්‍ය තමයි වර්ණ සංඥාව උපද්දලා දෙන එක. ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. ශබ්ද සංඥාවක් උපද්දලා දෙන්න බෑ. වෙන සංඥාවක් උපද්දලා දෙන්න බෑ. ඒතර වර්ණ සංඥාව කියන්නේ දොරකුත් නෙමෙයි ඇහැකුත් නෙමෙයි. වර්ණ සංඥාව ගැන මන ආයතනෙන් කල්පනා කරන්න ගිහිල්ලා තමයි අපි දොරක් පෑනෙව්වෙත්. ඒ පැහැදිලි හින්දාම එකෙන් පටන් ගන්න. ඕකම දාන්න පුළුවන් අජ්‍යත් ආයතනික පැහැදෙව්වි කල්පනා කිරීම තුල මිසක් දැකීම කියන එකේ ඇහැක් නෑ. ඒතර මේක මේ ආයතන හයටම පොදුයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියනකොට බාහිරයකුත් ඒකට අයිති නෑ. ඒක අපි මෝඩකමට අවිද්‍යාවට පනවන එකක්. අජ්‍යත්ත කියන එකත් ඒ සිද්ධි හතරට අයිති නැහැ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන එකට ඒකත් අපි මෝඩකමට අවිද්‍යාව මත ඇත්ත ඇති හැටි නොදන්න කම මත සියනවන නැති කම මත ආයතන ගැන එහෙම පනවන දෙයක්. දැන් මෙතන තේරුම් ගන්න ඕන මේ සමුදය මේ අවිද්‍යාව මේ මෝඩකම තියනකන් තමයි එළියේ දොරක් පිහිටියේ. මේ මෝඩකම තියනකන් තමයි මේ පැත්තේ දොර දකින්න හැක් පිහිටියේ. ඔය මෝඩකම යෙදුන් නැත්තම් අවිද්‍යාව යෙදෙන්නේ නැති මනසකට අපි අවිද්‍යාවෙන් උපද්දනේම හටගන්නේද? එතන තමයි නිරෝධය කියන ලක්ෂණය. සමුදය ඇතිකල්ලි මේ ඇතිකල්ලි මේ වේ. ීමස්මින් සතේ දාං හොති. ීමස්මින් අසති මේ හේතු යෙදුන් නැත්තම් මොකද්ද තත්ති? ඒක නුවණට පේන දෙයක්. ඒ ඔන්න ඔය කරුණ තමයි මම ඔතන ටිකක් එහාට විදර්ශනය කරන්න ඕන. හැබැයි මේ විදර්ශනය කරන්න පුළුවන් අන්‍යයෙන් කෙනෙකුට පේන දෙයක් හිතා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දහම අහලා එතනින්ම ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට ආයතන විදිහට බලන්න කිව්වත් දකින්න නම්. ඒකට ආයතන පිළිසින්ද දැකීම තුල මේ ආයතන මුලා වෙන්නේ නේද ඔවා පැනෙව්වේ? ආයතන මුලාව නොයදුනා නම් ඔවා පැනවෙන්නේ නෑ නේද කියන ධර්මතාවයක් තියෙනවා. දැන් මේක පැහැදිලි නැත්නම් අහන්න තව කතා කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ප්‍රොෆෙසර් කෝකලගේ. අපිට වැඩි වෙලාවක් නැහැ. වෙලාව ඉවරයෙන් කරන වෙලාව ඇවිල්ලා තියෙනවා. අද මම හිතන සාකච්ඡා නිමා ගන්න වෙනවා. එසේ නමුත් කල්යාණ මිත්‍රුන්ගෙන් අහමු එක ප්‍රශ්නයකට මේ එතුමා මතක් කරපු කාරණා පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එක ප්‍රශ්නයක් ගන්න.
තෙරුවන් සරණයි ඩොක්ටර් කෝකලගේ. බොහොම පිං පැහැදිලි කිරීමයි ටික පැහැදිලි. දැන් අපි විදර්ශනා කරනකොට අපි හිතුවටින් දැන් අපි මේ බැලුවොත් ඇහැ එහෙම නැත්නම් චක්කු ප්‍රසාදය අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නවා. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගෙන අවිද්‍යාව නැත්නම් ඇස නැහැ. එතකොට අපි විදර්ශනා කරනකොට ඒ නැතිවීම ගැන බලන්නේ කොහොමද? එතකොට ඒ දුක්ඛාර සත්‍ය කියන්නේ ඇතුව නැතුව යන එක දුකයි කියලා එතන බලන්නේ කොහොමද? ඒ විදිහට හිතනකොට කියලා මට පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. මම මේ කියන්නේ ඒ බැලීම නෙමෙයි. ඇති වෙලා නැතිවීම කියන එක තාම ලෝකෙට අයිති. මොකද ඇති වුණ ඇහක් තියෙනවා, ඇති වුණ දොරක් තියෙනවා. අපි සද්දය අහනකොට ওই ටික නැහැ. ඒතට ඇති වෙලා නැති වුණා. ඒක ඒ ක්ෂණයට හටගෙන එහෙමම නිරුද්ධ වුණා. ඒතට ඒක එක ධර්මතාවයක්. අහුත්තා සම්බුතං උත්තාන අඳහො ඉස්සති. ඒතට මේකේ ප්‍රඥාවි මං කියවි අර ටිකෙන් ටික ගැඹුරට යන්නේ කියලා අර මොහොදේ වෙරළ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට වගේ. ඒතට මෙතන අපි දකින්නේ ඇතිවීම නැතිවීම නෙමෙයි. මොකද මම ප්‍රශ්න කරන්නේ ඇති වුණ මොහොත ඒ ක්ෂණේ. ඇති වුණා නම් ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව මත. ඇති වුණා නම් ඇති උනේ අවිද්‍යාව මත. අන්න ඒ ධර්මතාවයේ දකින්න අපිට බුදුදහම. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ මතක තියාගන්න අපි පැහැදිලිව දන්නවා පෙර නොඇසු විරු ධර්මතාවය. ඒක මේ අපි හැමෝම දන්න ධර්මතාවය නෙවෙයි. දැන් ඔය ඇති වෙලා නැති වෙන එක, දැන් ඔය සද්දයක් ඇති වෙලා නැති වෙන එක මේක පෙර නොයසු විරු ධර්මතාවයක් නෙවෙයි. ඒක ඕන කෙනෙක් දන්න මුස්ලිම් කෙනෙක්ගෙන් ඇහුවත් කියන දන්න දෙයක්. ඒක පෙර නොයසු විරු ධර්මතාවයක්ද? පෙර නොයසු විරු ධර්මතාවය කියන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. සමුදය ඇතිකල්හි ඵලය තියෙනවා, සමුදේ නැත්නම් ඵලේ නැහැ. එතකොට දහමේ පැහැදිලිව තියෙනවා අජත්තායතනෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බහිද්‍යායතනෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. එතකොට අපිට තේනවා මේ අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා. ඒ කියන්නේ අපි අපි සාමාන්‍යයෙන් ඉන්නේ මට්ටමේ. ඒක තමයි කරන්න එපා. අපි යෙදෙන්නේ කාම ලෝක මට්ටමේ කෙලෙස්. කාම ලෝක මට්ටම කියන්නේ අජත්තායතන මේ 6ම තියෙනවා. ඒවට අරමුණ වෙන බහිද්ධායතන 6ම තියෙනවා කියන විශ්වාස කරන මට්ටමමයි කාමාවචර මට්ටම. එතකොට ඒ භූමියෙන් එතර වෙන්න නම් මේ ලෝකෙ ඉපැද්දුවේ අවිද්‍යාව මත. අවිද්‍යාව නොයදෙන මානසකට ඕක උපදින්න බෑ නේද කියලා දැනට අර නුවණක් විතරයි. කියන්නේ අනුමාන ඥානයක් විතරයි. මේ අවිද්‍යාව නිසා නම් මේක හටගන්නේ. අර ආයතන වෙන් කරාම ඕක හොඳට පේනවා. ඇහැට පුළුවන් වර්ණ සංඥාව උපදින්න විතරයි. මනසට පුළුවන් ඒක ගැන කල්පනා, ඒ කියන්නේ වර්ණ සංඥාව ගැන කල්පනා කරන්න විතරයි. වර්ණ සංඥාව සංඥාව කියන එකට බුදුරජාණන් වහන්සේ කියන්නේ මිරිඟුවක් කියලා උපමා කරන්නේ. එතකොට මේ මිරිඟුවක් දිහා බලාගෙන නේද හිත කල්පනා කරන්නේ මනස. එතකොට මිරිඟුව දිහා කල්පනා කරලා නේද රූප පනවන්නේ. ඒ පනවන රූප ಜಾති දෙකක් තියෙනවා. එකක් බහිද්ද රූපේ, අනිත් එක අජ්ජත් රූපේ. මේ දෙකම මන ධර්ම මනෝඥාන මට්ටමක් විතරයි. මිරිඟුවක් සංඥා මිරිඟුව දිහා බලාගෙන දැන් හිතට බෑ කවදාවත් එළිය රූප බලන්න. ඇහැ උපද්දලා දෙන සංඥාව දිහාමයි ඇහැ නිසා උපදින ඊළඟ මන ආයතනේ අරමුණු කරන්නේ. එතකොට මේ සංඥාව කියන මිරිඟු ස්වභාවය, මායාකාරී ස්වභාවය දිහා බලාගෙන එතන මිරිඟුව මිරිඟුව විදිහට නොදන්නකමට අපි රූප පනවනවා. ඒ පනවන රූප ජාති දෙකක් තියෙනවා. ඒ ಜಾති දෙක තමයි අජ්ජත්ත බහිද්ද කියන ඒවා. ඒකට අපි බහිද්ද එක ගැන ගොඩාක් කතා කරලා තියෙන හින්දා මම හිතන්නේ ගොඩක් අයට පැහැදිලි. මම මේ පෙන්වන්න කරන්න හදන්නේ ඔය ධර්මතාවයමයි මේ අජ්ජත්ත ආයතන වලටත් තියෙන්නේ. මොකද අපිට කවදාවත් ඇහැ කියන එක දකින්න බෑ. ඇහැ අනිදස්සනයි කියලාත් ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඒකට මේ අජ්ජත්ත ආයතන ඔක්කොම අනිදස්සනයි. හැබැයි අපි අනිදස්සන වුණාට ඔක දැක්කා වගේ අපේ හිත ඔක අපිට හදලා දෙනවා. ඒතකොට ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම කරපු වැඩක්. දැකීමට ඇහැ ඇයිති නැහැ. තව පැත්තකින් කිව්වොත් දැකීමට දොර ඇයිති නැහැ වගේම ඒ දොර දකින්න ඇහැ ඇයිතිත් නැහැ. දැකීම කියන සිද්ධිය වෙන්න පුළුවන්. දැකීම දිට්ඨ කියන එක වෙනවා. ඒකට පස්සේ ඇතිවෙන මන ආයතනෙන් හිතලා තමයි දොර ගැන දැනගත්තේ. ඒකට පස්සේ ඇති වෙන අනායතනෙන් හිතලා තමයි ඇහැ ඉපැද්දුවේ. ඒතර මේ දෙකම දැකීමට අයිති නැහැ. ඒවා අපේ මෝඩකමට අවිද්‍යාව මත උපද්දලා එළියෙන් තියපු ඒවා. ඒතර අන්න එතන තියෙන අවිද්‍යා ප්‍රත්‍යේනෝ යෝග හටගන්නේ. දැන් මේ දර්ශනේ එනකොට මේක නිරෝධය දකිනකොට නිරෝධය කියන්නේ මම මුලින්ම කිව්වා ඇති වෙලා නැති වෙන එක නෙවෙයි නූපදින ගතිය. ඒතර නූපදින ගතිය කියන්නේ ලෝකෙන් එතර වෙන ගතිය. නූපදින මට්ටමකදී කදිලා නැත්තම් ඒකේ ආයේ අනිත්‍යයක් බලන්න දෙයක් නැහැ. ඒකට මේ අනිත්‍ය සංඥාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නෙම ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්ංගමෝ කියන ධර්මතාවය. ඒකට සමුදය දකින්න නැතුව ඵලය විතරක් ඇති වෙලා නැති වෙනවා කියන එක පටිච්ච සමුප්පාදය දකින නිමෙයි. ඒක ලෝකෙට අයිති අනිත්‍යයක්. එතකොට මේ දිත්තේ දිත්තමත්タン එකට නම් එන්න බැරි වෙයි. ඒ හත ගන්න එක නැති වෙනවා කියන දර්ශනෙන්. හැබැයි හත ගන්නවා නැති වෙනවා කියන එකෙන් දුර වෙන කෙලස් තියෙනවා. ඒක වඩන්න ඕන. ඒක පුරු ප්‍රතිපදාව. අපේ ඇලින් ගැටින් නීවරණ තුනී කරගන්න උදව් වෙනවා. ඉතින් නීවරණය තුනී වුණ මනසට අපිට මේ දහමෙන් ප්‍රයෝජනය ගන්න එතනින් එහාට මේ ආයතන ගැන බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඒකදී ආයතන කෘත්‍ය තමයි චක්කායතනේ, සෝතායතනේ වගේ ඒ ආයතන වලට පුළුවන් ඒකට අදාළ සංඥාව උපද්දලා දෙන්න විතරයි. සංඥාව කියන්නේ රූප නෙවෙයි. අහපද්දන සංඥාව, වර්ණ සංඥාව රූප නෙවෙයි. කන උපද්දන ශබ්ද සංඥාව එළියේ තියෙන ශබ්ද නෙවෙයි. නාසයේ උපද්දන ගහන සංඥාව එළියේ තියෙන ගන්ධය නෙවෙයි. කියන්නේ බාහිර රූපයක් නෙවෙයි. අපි තමයි යෝග බාහිර දෙයක් බවට පත් කරලා තියෙන්නේ ඒ සංඥාව ගැන කල්පනා කරන්න. ඉතින් යම් සංඥානාති තං විතක්කේති, යම් විතක්කේති තං ප්‍රපංච. මේ විදිහට හැදුන ප්‍රපංච ටිකක් තමයි ඔය අජ්ජත්ත බහිද්ද ආයතන. ඒ නිසා තමයි ඒ වයි අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියලා යෙදෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ප්‍රොෆෙසර් ගුගලි. මට වචනයෙන් කියන්න බැරි තරම් ඉතාමත්ම අගන ධර්මදේශනාවක් එමුණා ධර්ම සාකච්ඡාවකට අද අපිට සවන් දෙන්න අවස්ථාව ලැබුණේ. අපි ඊයේ දිනේදීත් සාකච්ඡාවකට යොදාගත්තේ මේ මාතෘකාවමයි සලායතන සම්බන්ධව. නමුත් මම අද උත්සාහ කළා ඊයේ සම්බන්ධ වෙච්ච කල්‍යාණ මිත්‍රයින්ට වැඩිපුර අවස්ථාව නොදී මම හිතන්නේ කොහෙත් අවස්ථාවක් දුන්නේ නැහැ සේන මහත්තයට. මේ අනිතය ලව කතා කරන්න ඒ අනුව අද අපිට විවිධ වෙනත් පැතිවලින් මේ බොහෝ අදහස් බොහෝ ධර්ම කාරණා දැනගන්න ලැබුණා. ඉතින් ඊයේ සාකච්ඡාව අවසානයේදී මම මතක් කළා බොහොම සාර්ථක සාකච්ඡාවක් ඊයේ සිදු වුණා. නමුත් අවසානයේදී අපි ඒ කිසිවකට උත්තරයක් ලැබුවේ නැහැ. හැමදෙනාටම හිතන්න මනස විවෘත කළා පමණයි කියන කාරණාව. ඉතින් ඒක අද බලන්න සියලුම කල්‍යාණ මිත්‍රයින් විසින් තවදුරටත් පෙන්වන්න කළ දුන්නා කොහොමද මේ ආයතනයක් හැදීම, ඒ බාහිර ආයතනයක් වත් අධ්‍යාපනික ආයතනයක් වත් ඒ සමුදේ බැඳීම දක්වා කොහොමද අපි මේ ධර්මය වඩන්න ඕනේ කියලා. ඉතින් මිටින් සමහරවිට හිතනවා කොකලි මහත්මයා මේ අර ගෝල් පෝස්ට් එක තව ටික 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 ඈත් වෙනවාද කියලා. ඔබතුමා කිව්වාගේ බොහෝ ඉමචුව කාලේ අපි අර එළියේ පවත්න රූපේක අනිත්‍ය බලනවා. ඒක තිබිච්ච දෙයක් නැති වෙනවා කියලාද. පසු කාලෙක අපි තේරුම් ගත්තා අපිට මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉස්මතු කරලා දීලා කිසියම් දෙයක් නොතිබී ඇති වෙලා ඇති උසන්නේ නැති වෙනවා කියන ධර්මතාවය මේ මෑත කාලේදී බොහෝ අහමුදුරුළු කතා බහ කරලා අපි සාකච්ඡා කළා. අපි දැන් ඔන්න එතකොට අපි ඉස්සරහට ඔන්න දැන් අපි ඉස්සරහ ඔන්න දැන් අපි ලෝකෝත්තර ධර්මයේ කතා කරන තැනකට ඇවිල්ලා කියලා. දැන් මේ දැන් වෙනකොට අපි ඔබතුමා දැන් පෙන්නා දීපු කාරණා හැටියට පේනවා ඒකත් අයිති පූර්ව ප්‍රතිපදවාට කියලා. දැන් එතනින් පොඩ්ඩක් එහාට අපි යන්න වෙලා තියෙනවා කියලා. ඒ අනුව අද අපි තවත් මට්ටමකට කතා කළා. ඒ අපි දැක්කු දේවල් වල මේ අර නැත ඇත නැත කියන පදනමට ඇවිල්ලා එතනින් නොනවති මේවල සමුදේ බලන්න අවශ්‍යයි කියන කාරණාව. ඉතින් ඒ අනුව මම හිතනවා අපි ඊටමත් හොඳ තැනකට ගේනිනව දවසින් දවස මේ සාකච්ඡාව. ඉතින් ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙන කල්ලාන මිත්‍ර සියලුම දෙනාට මම নমස්කාර කර සිටිනවා. හැමදෙනාම නිහඬව සම්බන්ධ වෙලා හිටිය අයගිනුත් ඉමහත් සේවයක් උනේ. ඔබට ඒ ආකාරයට කිසියම් මාකට ධර්ම ප්‍රතිලාභ ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. කොගලගේ මහත්මයාට සාකච්ඡා කරපු එක යමක් මම හිතනවා කියලා කෙටින් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙනවා. ඉස්සරහ කරන්නේ මම සිසිං සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් මම ගෞරවයෙන්
නම් මේ කීප ටික සනාස් කරගන්න එකගෙන ඉතු නැතනට ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු අවබෝධයක්. ඒක පිටනවනේ පෙරණ තිබීම කියන්නේ අතීතයේ ගෙවිලා ඉවරයි. ඊළඟ මිලා පෙරජනන් වහන්සේ කිව්වේ ඒ වර්තමාන ද ඉතන ඉතනම විදර්ශනය කරන්න. ඒකට පච්චුප්පන්න යෝ ධම්මං තත්තතේ ඉතන විදර්ශනය කරන්නේ කොහොමද මේ පටිච්ච සමුප්පාදේ දකින විදිහට චතුරාර්ය සත්‍ය දකින විදිහට කියන එක තමයි දහමක් අහලා දැනගන්න ඕනේ. මොකද ඒක බුදු කෙනෙකුට විතරයි එලි කරන්න පුළුවන්. ඒක තමයි මම දකින්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඇයි මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. අපි නෙමෙයි බුදු කෙනෙක්ම කියනවා. මේක පෙරණැසු විරු ධර්මතාවයක්. මේක හැංගිලා තියෙන ධර්මතාවයක්. එතකොට මේ පටිච්ච සමුප්පාදය කියන එක දකින්න මේ වර්තමාන මොහොතේ සිහිය තියාගත්තට මදි දහමක් අහලා ඒ බුදු කෙනෙක් වෙන්නලා දුන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගෙන වර්තමානයේ සිහිය පිහිටියොත් මේ ලෝකෙත් මෙතර වෙන දර්ශනය ඇති කරගන්න දහම අහන්න ඕන සම්මාදිටිය ඇති කරගන්න. එතකොට ඒ මොහොතේත් ලෝකෙට අහු වෙන්නේ කොහොමද දුක සකස් වෙන්නේ කියලා එතනත් අර සක්කාය දිට්ඨිය නොපිහිටන විදිහේ දැක්මකට යන්න මේ ආයතන විදිහට බලන එක හුඟක් උපකාර වෙයි කියන තනියේ තමයි අපි කෙටියෙන් ගත්තොත් මෙතන වෙන්නේ. තෙරුවන් සරණයි.
මම එහෙනම් කලින් කිව්වා වගේ සේන මහත්මයාගෙන් වෙලා සාකච්ඡා නිමා කරමු. එහෙනම් සේන මහත්මයා.
තෙරුවන් සරණයි. අද අපේ මහාචාර්ය කොග්ගල්ලගේ මහත්මයා අපිට අපගේ කරුණාවෙන් ඉතාම හොඳින් බුදුහාමුදුරන්ගේ ධර්මය හොඳට පැහැදිලි කරලා දුන්නා. ඒක අපේ ජීවිතයට ඇතුළත් කරගෙන ජීවිත ගමන සාර්ථක කර ගැනීම සඳහා එතුමා අපට ඉතා හොඳින් පැහැදිලි කරලා දුන්න එතුමා ගේ කරුණාව එතුමාගේ වටිනා කාලයෙන් අප වෙත යොමු කරලා ඒ දාන පින්කමක් කරගෙන අපි කෙරේ කරුණාවෙන් කරුණා සිතින් ඉතා හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම දලුවත්තම ඉළු දෙනාටම යහපත පිණිස ඒ ගුණය මතු කරමින් හැම දෙනාම කර දර්ශනා සිතින් මේ ධර්මය ඇසීමෙන් ඒ වගේම ධර්මය පාවිච්චි කරමින් කාලය ගත කළා. ඉතින් මේ සියලුම පින්කම් මේ අපි සියලු දෙනාටම ඒ වගේම අප පින් අනුමෝදන් කරන්න ඒ සියලු අයත මාර්ග ඥාතීන් ඒ සියලුම අපේ පින් අනුමෝදන් කරන සියලුම දෙනාටමත් අපේ සමස්ත දෙනාටමත් මේ හේතු වෙලා ඉක්මනින්ම මේ දුකින් නිදහස් වීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.
සාදු.